සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පිංගතුනි මෙවන විට භාවනා මේ වැඩසටහනේ දැනගන්නට ඕන දේවල් බොහෝ දේවල් 95ක් පමණ දැනගෙන තියෙනවා දැක ගන්න ඕන දේවල් තමා දැන් අපිට ප්‍රත්‍යක්ෂ කරලා තමා තුළින් දැකගත යුතු දේවල් තවත් තියෙනවා. ඒ දැනුම දැකීමක් බවට පත් කර ගැනීම තමා මේ ආනපාන සති සමාධිය නියම ආකාරයට ප්‍රතිඵල මහත්ඵල මහානිසංස ලබා ගන්නට හේතු වෙන්නේ. ඉතින් ඒක නිසා අද බලාපොරොත්තු වෙනවා මේ දැක්ම පූර්ණ වෙන්නට උපකාර වන්නා වූ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ නම සත්තට්ඨාන කුසල සූත්‍රය. සත්තට්ඨාන කුසල සූත්‍රය. මේ සත්තට්ඨාන කුසල සූත්‍රය බොහොම කෙටි ඒ වුණාට බොහොම ගැඹුරු සූත්‍රයක්. මේක තියෙනවා නිවනට උපකාර වන සියලුම දේ බොහොම අර බාහ්‍ය දාරු වීරියතුමාට කිව්ව සූත්‍රය වගේම මේකෙත් බොහොම ගැඹුරු ධර්මයක් තියෙනවා. මේකේ නම නැවතත් හොඳට අවබෝධ කරගන්න ඕන සත්තට්ඨාන කුසලෝ. මේක මාගදී භාෂාවෙන් කියපු වචනයක්. කුණු සලාහැරන්නට උට්ටාන උදුරා දමන්නට කෙලෙස් උදුරා දමන්නට අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් හතක් පියවර හතක් විග්‍රහ කරපු සූත්‍රය සත්ත උට්ටාන කුසලෝ. සත් ක්‍රමයකින් පියවර හතකින් පිළිවෙත් හතකින් ප්‍රතිපදා හතකින් කුණු මුල් උදුරා දමන උට්ටාන කුසලෝ. උට්ටාන කියන්නේ මාගදී භාෂාවේ උදුරා දමනවා. උට්ටාන කම්ම උට්ටාන කම්මට්ටාන සත්ත උට්ටාන සත්තට්ටාන. ඒ නිසා මේ කුසලෝ කුණු මුල් උදුරා අස්කරන්නට උපකාර වන්නා වූ පියවර හතක් විග්‍රහ කරපු සූත්‍රය සත්තට්ඨාන කුසල සූත්‍රය. බුදුහාමුදුරුවෝ කිව්වා සත්තට්ඨාන කුසලෝ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛේ. මේ ත්‍රිවිධූප පරික්ඛේ කියන්නේ තවත් තුන් ආකාරයෙන් මේකට උපකාර වන උපපරික්ඛී ක්‍රමයක් තියෙනවා. පළමු කොටම මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ මුලින් දේශනා කරලා තියෙන්නේ මේ පංචස්කන්ධය පිළිබඳව මේ හිතෙන් අපේ තියෙන උපාදානය උදුරා දමන්නට උපකාර වන්නා වූ කුණු මුල් තුන උදුරා දාන්නට කියා දුන්න ක්‍රමය. දැන් මෙතන සත්තට්ඨාන කුසලෝ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛේ ඉමස්මං ඉමස්මින් ධම්ම විනේ කේවලි බුසිතවා උත්තම පුරිසෝති පුච්චති. ධම්ම විනේ කේවලි ණය විනයෙන් මිදී නිදහස් වන්නට කේවලි කියන්නේ දක්ෂයෙක් වෙනවා. එවගේම බුසිතවා උත්තම පුරිසෝති උච්චති. බුසිතවා කියන්නේ මේ සහ මුලින්ම සියලු කෙලෙස් වලින් මිදී නිදහස් වෙන අරහතුන් වහන්සේට කියනවා බුසිතවා උත්තම පුරිසෝති උච්චති කියලා. යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් මේ කෙලෙස් මුල් තුන සහ මුලින්ම ඔය පියව රහත අනුගමනය කරලා උදුරා දමන්නට ඒ පුද්ගලයා ධම්ම විනය ණය විනය හේතුඵල ධර්මයට ධර්ම ණය විනයට බහගලපා බලන්නක් කටයුතු කරනවා දන්නවා. ඒ වගේම මගඵල සාක්ෂාත් කරගෙන අරහත්ත්වයටම පත් වෙනවා කියන එකයි උත්තම පුරිසෝති උච්චති කිව්වේ. ඉතින් ඒක නිසා මේ කෙලෙස් මුල් උදුරා දමන හත් ආකාර වූ ක්‍රියාපිළිවෙත පිළිබඳව බොහොම හොඳට තේරුම් ගන්න ඕන. කතංච භික්කවේ භික්කු සත්තට්ඨාන කුසල බව උදුරා දමන්නට අපගැපී කටයුතු කරන පුද්ගලයා තමයි භික්ඛු කිව්වේ. ඒ නිසා බව උදුරා දමන්නට උපකාර වන මේ පියවරහත තමයි සත්තට්ඨාන කුසලෝ. ඉත භික්කවේ භික්කු රූපං පජානාති. රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනීං පටිපදං පජානාති. රූපස්ස ආස්වාදං පජානාති, රූපස්ස ආදීනවනං පජානාති, රූපස්ස නිස්සරණං පජානාති. දැන් මෙතන පළමු කොටුන් තියෙන්නේ රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනී පටිපදං පජානාති. මේ චතු අරිය සත්‍ය නැවත විදිහක විග්‍රහ කරපු දෙයක්. රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති. දැන් මෙතන තියෙන දුක නෙමෙයි, දුක 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 හැටියට තේරුම් ගැනීම, දුක්ක සමුදය තේරුම් ගැනීම, දුක්ක නිරෝධය, දුක්ක නිරෝධගාමිනී පටිපදාව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක එක්තරා ආකාරයක විග්‍රහයක් චතුරාර්ය සත්‍ය. දැන් මේ චතුරාර්ය සත්‍ය කියන එක ඕනම ආකාරයක විග්‍රහ කරන්න පුළුවන්. දැන් මෙතන රූප රූපං පජානාති, රූප සමුදයං, රූප නිරෝධං, රූප නිරෝධගාමිනීං පටිපදා, ඒ චතුරාර්ය සත්‍ය. ඊළඟට කියනවා වේදනං පජානාති, වේදනා සමුදයං, වේදනා නිරෝධං, වේදනා නිරෝධං පජානාති, සංඥා සංකාර විඥාන. මේ සියලු ආකාරවලට මේ චතුරාර්ය සත්‍ය තමයි නැවතත් ඔය මුල් පේලි හතරේ විග්‍රහ කරලා තියෙන්නේ. ඊළඟට හොඳට තේරුම් ගන්න ඕන රූපස්ස ආස්වාදං පජානාති, රූපස්ස ආදීනං පජානාති, රූපස්ස නිස්සරණං පජානාති. දැන් මෙතන තව තුනක් කියනවා. ආස්වාදයේ ආස්වාදයේ හැටියට දැනගන්න ඕන, රූපස්ස ආදීනව ආදීනව හැටියට දැනගන්න ඕන. දැන ගැනීම නෙමෙයි මෙතන, තමන්ගේ හිතේ උපත ලබන ආකාරයයි මේ පජානාති. දැන් මං ඉස්සෙල්ලාම කියවන්නේ මේ පජානාති කියන වචනේ තේරුම් නොගත්තොත් ඒ පුද්ගලයාට නපජානාති නම් කිසිසේත්ම මේ නිවන් මඟ, මේ මාර්ග චර්යාව, මේ පිළිවෙත කරන්න පුළුවන් නැහැ, කරගෙන යන්න පුළුවන් දමන්න නැහැ, උදුරා දමන්න පුළුවන් කමක් නැහැ. දැන් මෙතන දැන් අපි මේක පොඩ්ඩක් මේවා නවත්තලා දැන් මේ වචන පාවිච්චි කරලා තියෙන හැටි පොඩ්ඩක් බැලුවොත් මේකත් ටිකක් මේක ක්‍රමයක් මේ මාගදී භාෂාවේ. මේ හැම තැනකම දැන් රූප නෙමේ රූපං, සමුදය නෙමේ සමුදයං, නිරෝධ නෙමේ නිරෝධං, එවගම නිරෝධ ගාමිනී පටිපදා නෙමේ ගාමිනින් පටිපදං, එවගම අස්සාද නෙමේ අස්සාදං, ආදීනව නෙමේ ආදීනවං, නිස්සරණ නෙමේ නිස්සරණං. ඒ කියන්නේ අර බිඳුව දාලා මේ කන්ටිනියුන් ප්‍රොසෙස් එක, එහෙම නැත්නම් දිගටම මේ කරගෙන යෑම, කරමින් ඉඳිනවා කියන එක. මේක මේක මේ ආනපාන සති සමාධියේ පිහිටීමේ ඒ දිගටම ක්‍රියාකාරීත්වය නවත්තන්න නැතුව නොනවත්වාම මේ පිළිවෙත මේ ප්‍රතිපදාව අනුගමනය කරමින් ඉන්නවා කියන එක කරගෙන යමින් ඉන්නවා කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ බිඳුව දාලා තියෙන්නේ එකයි, දැන් රූප නෙමේ රූපං, සමුදය නෙමේ සමුදයං, නිරෝධ නෙමේ නිරෝධං, නිරෝධ ගාමිනින් පටිපදා. එනිසා මේවා ක්‍රියාකාරකම්. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේවා නාම පද නෙමේ, මේ සියලු තැන් වල තියෙන්නේ ක්‍රියාපද, ක්‍රියාකාරකම්, පිළිවෙත, මාර්ග චර්යා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඊළඟට දැන් මේ රූපය පිළිබඳ චතුරාර්ය සත්‍ය, ඒ වගේම රූපය පිළිබඳ ආස්වාදය, රූපය පිළිබඳව ආදීනවය, නිස්සරණය, මේ පිළිබඳව ඉස්සරහට විග්‍රහ කරනවා ආයි එකින් එක අරගෙන. ඊට පස්සේ වේදනාව, වේදනාව පිළිබඳවත් මේ හතම, වේදනං පජානාති, වේදනා සමුදයං පජානාති, වේදනා නිරෝධං පජානාති, වේදනා නිරෝධගාමී පටිපදං පජානාති, වේදනා අස්සාදං පජානාති, වේදනා ආදීනං පජානාති, වේදනා නිස්සරණං පජානාති. ඒ වගේමයි සංඥාං සංකාරය විඤ්ඤාණං, මේ සියලු දේ පිළිබඳව විඤ්ඤාණ සමුදයං විඤ්ඤාණං පජානාති, විඤ්ඤාණ සමුදයං පජානාති, විඤ්ඤාණ නිරෝධං පජානාති, විඤ්ඤාණ නිරෝධගාමිනින් පටිපදං පජානාති චතුරාර්ය සත්‍ය. ඊට පස්සේ විඤ්ඤාණස්ස අස්සාදං පජානාති, විඤ්ඤාණස්ස ආදීනං විඤ්ඤාණස්ස. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. විඤ්ඤාණ නෙමෙයි තියෙන්නේ, විඤ්ඤාණය අස් කිරීම පිළිබඳව විඤ්ඤාණස්ස අස්සාදං පජානාති, විඤ්ඤාණස්ස ආදීනං පජානාති, විඤ්ඤාණස්ස නිස්සරණං පජානාති. බුදුහාමුදුරුවෝ මේ පඤ්චස්කන්ධය පිළිබඳවම, රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පඤ්චස්කන්ධය පිළිබඳවම මුලින් අර චතුරාර්ය සත්‍යයෙන් මේ කෙලෙස් උදුරා දාන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය කියන්නේ කෙලෙස් උදුරා දාන්න ක්‍රමය. අර රූපේ රූපය හැටියට දැකලා රූපස්ස රූපං පජානාති රූප සමුදයං, ඒ උපදින හැටි. ඒ වගේම රූපස්ස නිරෝධං නිරෝධගාමිනී පටිපදං, එක තමයි උදුරා දැමීම. ඒ වගේම ආස්වාදය ආදීනවේ නිස්සරණය දැකලා උදුරා දාන්න පුළුවන්. මේක විග්‍රහ කළා මේ පඤ්චස්කන්ධය පිළිබඳවම චතුරාර්ය සත්‍යයත්, මේ ආස්වාදය ආදීනවේ නිස්සරණ, මේ ආස්වාදය ආදීනවේ නිස්සරණය කියන්නේ මොකද්ද කියලා ඉස්සරහට පැහැදිලි කරනවා. ඒක තේරුම් ගන්න ඕන. ඊළඟට මේක මේ කියපු ප්‍රකාශය විග්‍රහ කරනවා. කතමංච භික්කවේ රූපං. දැන් මේ රූපං කියන එක මොකද්ද කියලා ඔන්න දැන් බුදුහාමුදුරුව මෙතන මේ රූපං විග්‍රහ කරනවා. චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූත රූපං මහභූතනං උපාදාය රූපං ඉදං විච්ඡති භික්කවේ රූපං. චත්තාරෝච මහභූතා කිවේ ආපෝ තේජෝ වායෝ පඨවි. චතුන්නංච මහභූතානං කිව්වේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරෙන් අපි පුද්ගලයෙක්, යම් පුද්ගලයෙක් උපාදානය කරගත්ත ඉතාම සුළු කොටස තමයි උපාදාය රූපං ඉදං උච්චති භික්කවේ රූපං. ඒ චත්තාරෝ මහභූතා තමයි උපාදාය රූපං හැටියට මේ උපාදානය කරගන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඉදං උච්චති භික්කවේ රූපං. ඊට පස්සේ රූප සමුදයං ආහාර සමුදයෝ රූප සමුදයෝ. දැන් මෙතන ආහාර සමුදයෝ කිව්වේ ඊළඟට විඤ්ඤාණාහාර සමුදයෝ, සංචේතනාහාර සමුදයෝ, මනෝ සංචේතනාහාර සමුදයෝ, කබලින්කාර ආහාර සමුදයෝ, හතර වර්ගයම ආහාර සමුදයෝ වීම නිසා රූප සමුදයෝ බිහි වෙනවා. ආහාර සමුදයෝ නිසයි රූප සමුදයෝ උපදින්නේ. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. මෙතන මේ නිරෝධෝ කියන්නේ භාවිතා නොකිරීම නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ භාවිතය නිරෝධ කරන්න බෑ. භාවිතය නිරෝධ කිරීමක් නෙමෙයි මෙතන කතා කරන්නේ, ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. ඒ කියන්නේ අපි මේ කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර, සම්පස් ආහාර හතරම දිගේ රෝධ ගන්නවා. එක්ක පිනවා පිනවා, එක්ක විඳවා විඳවා, එක්ක මැන මැන. මේ රෝධ ගැනීම නිසායි අර ආහාර සමුදය වෙන්නේ. රෝධ ගැනීම නැවැත්වීමයි නිරෝධ කිරීම. ඒ නිරෝධ කිරීම නිසා මේ අපිට මේ ආහාර සාමුලින් නැති කරන්න බෑ. නමුත් අර ආහාර පිළිබඳව අපි සංචේතන ඊගාවට විග්‍රහ වෙනවා. සංචේතන පැවැත්වීම තමයි මේ රෝධ ගැනීමට හේතුව. ඉතින් ඒක නිසා රූප කියන්නේ, රූපං කියන්නේ ආහාර සමුදයෝ, රූප සමුදයෝ. ඒ කියන්නේ සම්බන්ධතාවයක් ඇති වෙන්නේ ආහාර සමුදය නිසායි. ඔය ආහාර වර්ග හතරම නිසා, කබලින්කාර ආහාර, මනෝසෙන් චේතන ආහාර, සම්පස් ආහාර සහ විඥාන ආහාර නිසායි මේ රූප සමුදය ඇති වෙන්නේ. ආහාර නිරෝධ කළොත් රූප නිරෝධ වෙනවා. අය මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමිනින් පටිපදා සේයතිදං සම්මාදිට්ඨි සම්මා සමාධි දක්වා. හැම තැනකම නිරෝධගාමිනී පටිපදා මාර්ගය හැටියට විග්‍රහ කළ තියෙන, කොහේ කොතන කොයි ආකාරයේ බුද්ධ දේශනා විදේශනා කළත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තමා රූප වේදනා සංඥා සංකාර විඥාන ඕනම දෙයක නිරෝධගාමිනී පටිපදා හැටියට විග්‍රහ කරලා තියෙන. ඊළඟට දැන් මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කළා. රූපං චත්තාරෝ මහභූතා, රූප සමුදය වෙන්නේ ආහාර සමුදය නිසා, රූප නිරෝධ කරන්නේ ආහාර නිරෝධය නිසා, නිරෝධගාමිනී පටිපදාන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට මේ ආස්වාදයේ ආදීනව නිස්සරණය විග්‍රහ කරනවා. යං රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං. දැන් යං රූපං පටිච්ච, මේ රූපයකටමයි පටිච්ච වෙන්නේ. චක්කුංච පටිච්ච සෝතං, චක්කුංට පටිච්ච රූපේච, සෝතංච පටිච්ච සද්දං, ගානංච පටිච්ච ගන්ධං, ජීවා පටිච්ච රසා, කාය පටිච්ච පොට්ටබ්බ, මනාච පටිච්ච ධම්මේ. ඔය දොරල් හයෙන්මයි, දොරල් හයට අරමුණු වන අරමුණු හයෙන්මයි පටිච්ච වෙන්නේ. වෙන පටිච්ච වෙන්න ක්‍රමයක් ඇත්තේ නැහැ ලෝකේ කොහෙවත්. එකයි යං රූපං පටිච්ච. එතකොට මේ රූපං පටිච්ච කියපු එක බොහොම ගැඹුරු තැනක්. නමුත් මේ ඇහැකණනාසය දිවකය මන කියන හයට අරමුණු වන මේ රූපවලටමයි පටිච්ච වෙන්නේ. උපජ්ජති සුඛං සෝමනස්ස. අන්න ඒකයි එක්ක දැන් මෙතන කියලා තියෙන්නේ උපජ්ජති සුඛං සෝමනස්සං. පළවෙනි එක විතරයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. නමුත් මේකේ දුක්ඛං දෝමනස්සං වෙන්නත් පුළුවන්, අදුක්ඛමං අදුක්ඛම අසුඛං වෙන්නත් පුළුවන්. ඒ තුනෙන්ම මේ ආස්වාදය තියෙනවා. එම සුඛං සෝමනස්සං වලින් එක තමයි තේරුම් ගන්න පහසුවෙන් පුළුවන්. ඒ නිසා මෙතන එකයි දාලා තියෙන්නේ, සුඛං සෝමනස්සං විතරයි. නමුත් දුක්ඛං දෝමනස්සං වලින් නුත් අදුක්ඛම් අසුඛං වලිනුත් මේ කියන ආස්වාදය රූප ආස්වාදය පුද්ගලයෙකුට ලබන්න පුළුවන්. හැබැයි මේ පටිච්ච වීම නිසා අලුතෙන් ඉපදුණු උපජ්ජති, මේක අලුතෙන් ඉපදුණු දෙයක්. ඒ පටිච්ච වීම නිසා අලුතෙන් සුඛං සෝමනස්සං උපදිනවා. ඒක තමයි ආස්වාදය. ඒ අලුතෙන් හිතේ ඉපදුණු ආස්වාදය, ආසාදෝ යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. දැන් හොඳට තේරුම් ගන්න ඕන, මේක අපි ඒ උපද්දාගත්තා වූ අලුත් සුඛ සෝමනස්ස ගතිය හෝ දුක් දෝමනස්ස ගතිය හෝ අදුක්ඛම් අසුඛ ගතිය හෝ යම් ඒ රූපය, එකත් රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. ඒක අපිට නිච්චසේ සුඛසේ කැමැතිසේ අවිපරිණාම ධම්මය හැටියට නවත්තන්න පවත්වන්න පුළුවන්කමක් නැහැ. ඒකේ ධර්මතාවය අනිච්චං, ඒක ගෙවිලා යනවා නිච්ච නැහැ. ඒක සැපයි සුඛයි කියලායි අපි අල්ලගත්තේ. ඒක දුකයි. ඒ වගේම ඒක විපරිණාම ධර්මය. දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕන අනිච්ච දුක්ඛ අනාත්ත වෙනුවට අනත්ත නෙමේ පාවිච්චි කරලා තියෙන්නේ විපරිණාම ධම්මං. දැන් ඔන්න මේ අනාත්ම කියන වචනේ පාවිච්චියේ වැරද්ද දැන් හොඳටම තේරුම් ගන්න පුළුවන් බෞද්ධයෙක් හැටියට. මේ ගැඹුරු ධර්මය ආත්ම අනාත්ම කිව්වොත් එහෙම කොච්චර ලොකු වරදක් වුණාද කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. යන් රූපං අනිච්චං දුක්ඛං අනාත්ත නෙමේ තියෙන්නේ විපරිණාම ධම්මං. එමනම් විපරිණාම ධම්මය කියන්නේ අර අනාත වීමයි, අනත්තාතී කියපු එකමයි. එනිසා අපිට කැමතිසේ සුඛ ඍෂිසේ මනාපසේ නියත වශයෙන් ඒක නවත්ත ගන්න පාත්ත ගන්න පුළුවන් කමක් නැහැ. ඒක විපරිණාම ධර්මයක්. ඒක විපරිණාමයට වෙනස් වීමටපත් වෙනවා. අපි සැපයි කියලා යම්කට ඇලුනා නම්, තණ්හා වුණා නම්, අල්ලගත්තා නම් ඒක කාලයගේ ඇවෑමෙන් වෙනස් වීමත් සමග විපරිණාමයටපත් වෙනවා. ඒ අනුව අනාත වෙනවා. ඒකයි මේ අනත්තාදී. ඒකයි ආදීනවේ. අයං රූපස්ස ආදීනෝ. බුදුහාමුදුරුවෝ මේකයි මේ රූපේ ආදීනවේ. වෙන මොකක්වත් නෙමෙයි. මේ අනිච්ච දුක්ඛ අනාත්ත විපරිණාම ධර්මය කියන තුන සිද්ධ නොවෙන්නේ නම් නොවෙනවා නම් ආදීනවයක් නැහැ. නමුත් ඒක කාටවත් වෙනස් කරන්න නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේක මේ සුඛ සෝමනස්සෝ දුක් දෝමනස්සෝ අදුක්ඛම අසුඛෝ තුනම නිච්ච නැහැ අනිච්චයි, සුඛ නැහැ දුක්ඛයි, අත්ත නැහැ අනත්තයි. එහෙම නැත්නම් විපරිණාම ධර්මයක්. ඒ අනුව ආදීනවයක් නියත වශයෙන්ම සියලු දෙනාටම උරුම වෙනවා, ආස්වාදයක් බලාපොරොත්තු වෙන. යෝ රූපස්මින් දැන් මේ ආදීනවය පිළිබඳව යෝ රූපස්මින් චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග පහන. මේ රූපය පිළිබඳව තමන්ගේ හිතේ ඇති වූ කැමැත්ත චන්ද්‍රාග විනයෝ ණය විනයට බලා ගලපා බහා මේ ණයෙන් විනයෙන් මිදි නිදහස් වෙන්න පුළුවන් නම් චන්ද්‍රාග පහන. චන්ද්‍රාගේ ප්‍රහාණය කළොත් ඒ කියන්නේ තණ්හක්කයෝ කියන එකමයි. තණ්හක්කයෝ කයංගලා නම් ඒ අනුව චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග පහනං ඉදං රූපස්ස නිස්සරණ. එතකොට මේ මෙතන අනිච්ච දුක්ඛ අනාත්ත වෙනුවටයි මේ ආස්වාදය ආදීනවේ නිස්සරණ විග්‍රහ කරලා තියෙන්නේ. දැන් මේකේ පැහැදිලිවම අනිච්චං දුක්ඛං අනාත්ත විග්‍රහ කරලා තියෙනවා. ඒක තමයි මේ ආදීනව. ඒ ආදීනව නිසායි අපි අතරමං වෙන්නේ, මම්මුලා වෙන්නේ, මේ පැවැත්ම තුළ හිර වෙන්නේ, අතරමං වෙන්නේ, මම්මුලා වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ආස්වාදයේ ආස්වාදයේ හැටියටත් ආදීනමේ ආදීනයේ හැටියටත් නිස්සරණයේ නිස්සරණයේ හැටියටත් යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත්ත. යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා ඒතං මම ඒසෝ අහමස්මි ඒසෝ මේ අත්තාති තේරුම් ගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් මේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන ආස්වාදයේ තමාර මේකේ හේතුව ආස්වාදයේ චන්ද්‍රාග විනයෙහි පිහිටලා චන්ද්‍රාග ප්‍රහාණය කළ ගමන් ආස්වාදයට අපි ඇලෙන්නේ නැහැ, අල්ලගන්නේ නැහැ, උපාදානය කරගන්නේ නැහැ, ආස්වාදයේ දිගේ රෝද ගහන්නේ නැහැ. ඒ අනුව ආදීනයක් උරුමෙන්නේ නැහැ, ආදීනයක් උරුමෙන්න දෙයක් නැහැ, උපාදානය කරගත්තේ නැත්නම් ඒ අනුව නිස්සරණන්ති. ඒ අනුව නිස්සරණයට පත් වෙනවා. මේ නිස්සරණයට පත් වූ පුද්ගලයා ඊළඟට දැන් ඉස්සෙල්ලා සියලු දේ කිව්වේ අර රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනී පටිපදං පජානාති, ආස්වාදං පජානාති, ආස්වාද ආදීනවං පජානාති, නිස්සරණං පජානාති. දැන් එවන් අනිත්‍ය දුක්ඛානත් තේරුම් ගත්ත පුද්ගලයා ආස්වාදය ආදීනවේ නිස්සරණේ නියම විදියට තේරුම් ගත්ත පුද්ගලයා තුල දෙවෙනි අවස්ථාවක් ඊට වඩා උසස් ගැඹුරින් මේ පජානාති කියන එකට වඩා ගැඹුරෙන් මේ පිළිබඳව මේ තත්ත්වය තේරුම් ගන්නවා. ඒ අනුව යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවන් රූපං අභිඤ්ඤාය. ඉසලකුවේ එවන් රූපං පජානාති. දැන් එවන් රූපං අභිඤ්ඤාය, එවන් රූප සමුදයං අභිඤ්ඤාය, එවන් රූප නිරෝධං අභිඤ්ඤාය, එවන් රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය, එවන් රූපස්ස ආස්වාදං අභිඤ්ඤාය, එවන් රූපස්ස ආදීනං අභිඤ්ඤාය, එවන් රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය, රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ගාය වෙනුවට පටිපන්නාය තේ සුප්පටිපන්නා සුප්පටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනයේ ගාදන්ති. අර පළවෙනි පියවර ධම්ම විනයේ ඒ පුද්ගලයා ගාදන්ති. දැන් මේ සියලු දේ කළේ අර රූපං පජානාති රූප සමුදයං පජානාති ඒ ආකාරයටත් අර ආස්වාදේ නිසරණ මේ අභිඤ්ඤාය කියන තැනට එන්න. අභිඤ්ඤාය කියන්නේ බොහොම උසස් දැනුමෙන් උසස් මට්ටමෙන් මේක සිදුවෙන හැටි තමන්ගේ හිතය තුළ තමන් තුළ ඇතිවන විපරිණාමය වෙනස් වීම හරියටම උසස් මට්ටමෙන්ම දැනගෙන ඒ කළ යුතු නියම දේ කළහම එන්නේ කොතෙන්ටද? එවන් රූපස්ස අස්සාදං අභිඤ්ඤාය, එවන් රූප ආදීනවං අභිඤ්ඤාය, එවන් රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය, ඒ අනුව රූපස්ස නිබ්බිදාය. අනිත්‍යානුපස්සී විහෙරති නිච්ච සංඥං පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥං පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥං පජහති නිබ්බිදාය. නිබ්බිදානුපස්සනාවටයි එන්නේ. එතන තමා අර ධම්ම විනේ ගාදන්ති. එවන් රූපස්ස නිබ්බිදාය, නිබ්බින්දං විරාගාය, විරාගං නිරෝධාය, නිරෝධං පටිපන්නාය තේ සුප්පටිපන්නා. එවන් පුද්ගලයා සුප්පටිපන්නා තේ සුප්පටිපන්නා ඉමස්මින් ධම්ම විනයේ ගාදන්ති. ඒ පුද්ගලයා මේ ධර්මයේ පිහිටිය ඒ අභිඥා කියන අභිඥාතං අභිඤ්ඤය අභිඥාතන්ති කියන පුද්ගලයෙක් භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං කරන්න පුද්ගලම් පුද්ගලයෙක්. ඒ අනුව තමයි ධම්ම විනේ ගාදන්ති. දැන් මේ ධම්ම විනේ ගාදන්ති කියන තමයි චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග පහනං කරන්න පුළුවන් පුද්ගලයෙක්. ඊළඟට තව පියවරක් තියෙනවා. දැන් මේ ධම්ම විනේ ගාදන්ති විතරයි. දැන් මේ තවත් එකක් තියෙනවනේ. එකක් තියෙනවා ධම්ම විනයේ කේවලි, අනික උසිතවා උත්තම පුරිසෝති උච්චති. ඒක වෙන එක. ඊගාවට ඒච කෝ කේචි භික්කවේ, මේක කරන්න පුළුවන් සමනාවා බ්‍රාහ්මනාවා, මෙන කාටව කරන්න බෑ. දැන් ඒ කියන්නේ මේක මේ මාර්ගයේ නිවැරදි ආකාරයට තේරුම් අරගෙන ආනපාන සති සමාධියේ නිවැරදිව වඩන පුද්ගලයෙකුට තමයි කිව්වේ සමනාවා බ්‍රාහ්මනාවා කිව්වේ. එවන් රූපං අභිඤ්ඤාය, එවන් රූපං රූප සමුදයං අභිඤ්ඤාය, එවන් රූප නිරෝධ අභිඤ්ඤාය, එවන් රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය, එවන් රූපස්ස අස්සාදං අභිඤ්ඤාය, එවන් රූපස්ස ආදීනං අභිඤ්ඤාය, එවන් රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය, රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධා අනුපාදා විමුත්තා තේ සුවිමුත්තා ය සුවිමුත්තා තේ කේවලිනෝ ය කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය. මෙතෙක්කල් අර තමන්ම හදාගත්ත තිබුණු වට තුන වට්ටං තේසං නත්ති. තේ සංකීවේ වට තුනක් තියෙනවා. රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ. ඒ වටේ නැවත සකස් කරන්නේ නැහැ අලුතෙන්. නැති කියන්නේ නැවැත්තුවා. ඒ අනුව විඤ්ඤාපනාය කියන තත්වයෙන් කටයුතු කළ පුද්ගලයා දැන් පඤ්ඤාපනාය. ඒ අනුව ඒ පුද්ගලයා අලුතෙන් වට හදන්නේ නැති පුද්ගලයෙක්. ඒ අනුව තමා අර පුද්ගලයා පැවැත්මෙන් නැවැත්ම පවත්ිටං අපපතිවත්තියන් කියන තත්වයට පත්වෙන්නේ අරහත්ත්වයට පත්වේ. දැන් මෙතෙක් වෙලා මේ කිව්වේ රූප පිළිබඳව පමණයි. පංචස්කන්ධයේ එක කොටසක් චතුරාර්ය සත්‍යට මේ බහගලපා බැලීම අනිච්ච දුක්ඛ අනාත්ත නිබ්බිදා විරාග නිරෝධ ඒ දෙකටයි මේ ගලපා බැලුවේ. නමුත් මේ කෙතෙන්දී වචන වෙනස් කළා. වෙනස් කළා කියන්නේ මේ ක්‍රමය වෙනස් කළා. ආස්වාදයේ ආදීනවේ නිස්සරණ හැටියට. දැන් මේ ආදීනවේ ආස්වාද නිස්සරණත් වෙන මොකක්වත් නෙමේ. අර මරණානුස්සතිය බුද්ධානුස්සතියමයි මෙතන වෙන වචන වලින් විග්‍රහ කළේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ ආස්වාදයේ නිස්සරණය තමයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඒ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත්තට පස්සේ තමයි නිබ්බිදාය විරාගාය නිරෝධාය පටි නිස්සග්ගාය බුද්ධානුස්සති. එතකොට මේ බුද්ධානුස්සතිය මරණානුස්සතිය දෙකමයි මෙතන ආස්වාදය ආස්වාදය හැටියට දැකීමත් ආදීනවේ ආදීනවයට හැටියට දැකලා නිස්සරණයට පත්වීමත් මේ තුනමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියලා වෙනම වචන වලින් කිව්වත් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටි නිස්සග්ගාය කියලා වෙනම බුද්ධානුස්සතිය හැටියට කිව්වත් මේ දෙකේ වචන වෙනස් කළාට ක්‍රියාකාරීත්වය එකමයි. ඒ අනුව මේ රූප ඒ වගේම ඒ අනුව වේදනා ඒ වගේම සංඥා සංකාර විඥාන මේ පහම මේ ආකාරයටම චතුරාර්ය සත්‍යයට බහගලපා බැලීමත් අර අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධ පටි නිස්සග්ග කිරීමමයි මෙතන මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ නැවතත් තියෙන්නේ මේකමයි. මේ අර දැන් අපි ඊයේ පෙරේදා කිව්වේ අර මෙත්තානුසතිය අසුභානුසතිය මරණානුසතිය බුද්ධානුසතිය කියන චතුරාරක්. ඒකම දැන් මේ වෙන ආකාරයකට නිවැරදි ආකාරයට විග්‍රහ කිරීමක් බව හොඳට තේරුම් ගන්න ඕනේ. හැබැයි මෙතන අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකේ ඊට වඩා මේ උපදින හැටි සමුදය වෙන හැටි සහ නිරෝධ කරන හැටි විග්‍රහ කරලා තියෙනවා. අර රූප චතුර්ණංච උපාදාය රූපං රූප ආහාර සමුදයෝ රූප සමුදයෝ ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. වේදනාව ඊට වඩා වෙනස්. කතමාච භික්කවේ ඔය දෙවෙනි පියවර වේදනා ජයිමේ භික්කවේ වේදනාකාය. දැන් වේදනාකාය උපදින්නේ චක්කු සම්පස්ස වේදනා සෝත සම්පස්ස වේදනා ගාන සම්පස්ස වේදනා ජීවා සම්පස්ස වේදනා කාය සම්පස්ස වේදනා මනෝ සම්පස්ස වේදනා. මේ දොරවල් හය චක්කු සෝත ගාන ජීවා කාය මනෝ ඇහැ කන නාසය දිවකය මන හය. ඒකට අර සම්පස්ස වේදනා චක්කුංච පටිච්ච රූපේච්ච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සු සම්පස්සජා වේදනා. අන්න එතෙන්දී මේ වේදනාව ඇති වෙන්නේ මේ චක්කුකාය රූපකායට පටිච්ච වෙලා විඥානකායත් එක්ක තින්න මේ කාය තුන එකට සම්පස්ස වුණාමයි වේදනාකාය උපදින්නේ. එතකොට වේදනාකාය උපදින්නේ චක්කු සම්පස්සකාය සෝත සම්පස්සකාය සද්ද ගාන සම්පස්ස ජීවාකාය මනෝ සම්පස්ස හැටියට. ඒ වගේම ඒ වේදනාකාය හය අනුවයි වේදනාව උපදින්නේ. අයං උච්චති භික්කවේ වේදනා පස සමුදයෝ වේදනා සමුදයෝ පස නිරෝධෝ වේදනා නිරෝධෝ. පස කිව්වේ මෙතන සම්පස්ස. මුලින් කිව්වනේ අර චක්කු සම්පස්ස කාය රූප සම්පස්ස. මේ සම්පස්ස සමුදය සම්පස්ස නිසා තමයි පස සමුදයෝ පස නිරෝධෝ අර සම්පස්ස කිරීම නිරෝධ කිරීමෙන් වේදනා නිරෝධ වෙනවා. අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී පටිපදා සේයති දන් සම්මාදිට්ඨි. එකත් සම්මාදිට්ඨිය ඉඳන් සම්මා සමාධිය දක්වාම අර වේදනා නිරෝධගාමිනී පටිපදාව එකයි. ඒ අනුව යං වේදනං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං වේදනා ආස්වාදෝ. ඒ වගේම යං වේදනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං වේදනා ආදීනෝ යෝ වේදනා චන්ද්‍රාග විනියෝ චන්ද්‍රාග පහණං ඉදං වේදනාය නිසරණං. ඒකෙත් මේ අර විදිහටම පජානාති ගාවට අභිඤ්ඤාය යම් සමනාවා බ්‍රාහ්මනාවා එවං වේදනං අභිඤ්ඤාය වේදනා සමුදයං අභිඤ්ඤාය වේදනා නිරෝධං අභිඤ්ඤාය වේදනා නිරෝධගාමී පටිපදං අභිඤ්ඤාය ඒ වගේම වේදනා අස්සාදං අභිඤ්ඤාය වේදනා ආදීනවං අභිඤ්ඤාය වේදනා නිසරණං අභිඤ්ඤාය වේදනා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේකි සුප්පටිපන්නා යේ සුප්පටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනය ගාවිද්දී ඒ අනුව තේ කේවලී නේතං වට්ටං තේසං නත්ති පඤ්ඤා පනාය වේදනාව පිළිබඳව ඒ වගේම සංඥා පිළිබඳව කතමාජි භික්කවේ සංඥා දැන් රූප සමුදය වෙන්නේ අර ආහාර වර්ග හතර සමුදය නිසා වේදනා සමුදය වෙන්නේ ඔය චක්කුසෝත ගාන ජීවා මනෝකාය කියන සම්පස්සහය නිසා සංඥා ජයිමේ භික්කවේ සංඥාකාය දැන් මෙතන අර ඇහැට අරමුණු වෙන රූප සංඥා කනට අරමුණු වෙන ශබ්ද සංඥා ගන්න නහයට අරමුණු වෙන ගන්ධ සංඥා දිවට අරමුණු වෙන රස සංඥා කයට අරමුණු වෙන පොට්ටබ්බ සංඥා මනට අරමුණු වෙන ධම්ම සංඥා මේ බාහිර ආයතන හය තමයි මෙතන සංඥා හැටියට පටිච්ච වෙන්නේ යම් පටිච්ච කියන தத்துவයට පත් වෙන්නේ ඒ නිසා මේ හැම එකකින් එකම වෙනස් මේක හොඳට තේරුම් ගන්න ඕන අර චක්කු සම්පස්ස මෙතන තියෙන්නේ ඒක නෙමේ මේක රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා අයං උත්තජිබිකවේ සංඥා ඒ වගේම පස්ස සමුදියෝ එතනත් පස්සමයි එතනත් සම්පස්සමයි සම්පස්ස සමුදියෝ සංඥා සමුදියෝ සම්පස්ස නිරෝධෝ සංඥා නිරෝධෝ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ඒක අර විදිහටමයි සංඥා ඊළඟට සංඛාර කතමේ භික්කවේ සංඛාර මේ එකින් එකම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ජයිමේ භික්කවේ චේතනාකාය රූප සංචේතන සද්ද සංචේතන ගන්ධ සංචේතන රස සංචේතන පොට්ටබ්බ සංචේතන ධම්ම සංචේතන දැන් මෙතන සංචේතනා හයක් තමයි සංඛාර කරන්නේ සංචේතනා නැත්නම් සංචේතනා නිසයි සමුදය වෙන්නේ සංචේතනා නිරෝධෝ සංඛාර නිරෝධෝ මේක හොඳට තේරුම් ගන්න ඕනේ නම් මේ සංචේතනා පවත්න්නේ අර ඇහැට දැක්ක රූපයේ දිගේ ගිහිල්ලා රූප සංචේතනා කනට ඇහුව ශබ්දේ නිසා රද්ද සංචේතනා නහයට ලැබූ ගඳ සුවඳානුව අර වඩේකේ සුවඳානුව දිගේ අපි සංචේතනා පවත්වලා තමාර නාම රූප සලආයතන පස්ස වේදනා සියලු දේ සකස් කරගත්තේ මේ පටිච්චසමුප්පාද විග්‍රහය දිගටම එතන තියෙනවා ඒ වගේම රස සංචේතනා දිවට පොට්ටබ්බ සංචේතනා කයට ධම්ම සංචේතනා මනසට අර කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර මිහිංසා විතක්ක විචාර ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ සියලු හොඳ නරක සියලු දේ මේ එන්නේ හැට ගන්නට නාසයට දිවට කයට මනට නිවෙනේම ගිනි ගන්න රත් වෙන සියලු දේ දෙපැත්තම ඒ අනුව මේ මුත්‍යති භික්කවේ සංඛාර මේ සංඛාර කියන්නේ මේ සංචේතනා පැවැත්වීමයි මේ සංචේතනා පවත්වන්නෙම ඇහැට අරමුණු රූපය නිසා රූප සංචේතනා කනට අරමුණු ශබ්ද නිසා ශබ්ද සංචේතනා දිවට අරමුණු නාසයට අරමුණු දේ නිසා ගන්ධ සුවඳ දිවට අරමුණු දේ නිසා රස කයට අරමුණු දේ නිසා පහස අර ආරම්මන හය මේ ආරම්මන හයට අදාළවමයි මේ සංචේතනා පවත්වල සංඛාර කරන්නේ සංචේතනා පැවැත්වුවේ නැත්නම් සංචේතනා නිරෝධෝ සමුදය නිරෝධෝ සංඛාර නිරෝධෝ වෙනවා එකයි ඒ අනුව රසාංග මාර්ගයේ ඊළඟට විඥාණය කතමංච භික්කවේ විඥාන දැන් රූප වේදනා සංඥා සංඛාර හතරම ඉවරයි අවසානයේක විඥානම් දැන් ඒ හතරෙම දැන් පළවෙනි එකේ ආහාර සමුදය රූප සමුදය දෙවෙනි එකේ තුන්වෙනි එකේ හතරවෙනි එකේ සම්පස්ස සමුදය සංඥා වේදනා සංඥා සංකාර තුනම සමුදේ වෙන්නේ එක එක ආකාර එකටන හේතුව වෙනස් නමුත් ඵලය එකයි ඒක අර පස්ස නිසායි මේ වේදනා සංඥා සංකාර තුනම ඇති වෙන්නේ ඊළඟට කතමංච බිකවේ විඥාන යයි මේ බිකවේ විඥාන කාය චක්කු විඥාන කාය සෝත විඥාන කාය ගාන විඥාන කාය ජීවා විඥාන කාය විඥාන මනෝ විඥානං ඉදං උත්තේ බිකවේ විඥානං නාම රූප සමුදයෝ විඥාන සමුදයෝ මෙතෙන්දී නාම රූප දෙකම අර රූප කියන්නේ ආහාර අර මුල් එක නාම කියන්නේ අර ඊගාව තුන ඒ කියන්නේ වේදනා සංඥා සංකාර තුනම නාම මුල් එක රූප මේ නාම රූප සමුදයෝ විඥාන සමුදයෝ නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ අය මේවා අට්ඨංගික මග්ගෝ අරියෝ අට්ඨංගික මග්ගෝ විඥාන නිරෝධගාමිනී පටිපදම් මේ අනුව මේ දිගින් දිගටම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම අපිට පුළුවන් මේ අර සමුදය නිරෝධ කිරීමෙන් ඒක ක්‍රමයේ තමයි මේ කියලා තියෙන්නේ ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වූ කෙනෙකුට මේ රියාරිය කරන්න පුළුවන් සමුදය නිරෝධ කරන්න පුළුවන් යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කරන්න පුළුවන් ඒ අනුව ඒක පළවෙනි පියවර දෙවෙනි පියවර තමයි ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය මේ අර කියපු චතුරාරක්කාම තමයි මෙතන නැවතත් මේ වෙන ආකාරයක පැහැදිලි ආකාරයෙන් විග්‍රහ කරලා තියෙන්නේ මේ අනුව මේ කෙලෙස් මුල් තුන රාග මුල ද්වේෂ මුල මෝහ මුල සිතෙන් හත් පියවර හතක් අනුගමනය කිරීමෙන් සහ මුලින්ම උදුරා දමලා බව උද්ද කරලා බිහි කිරීමේ ශක්තිය සමුදේ සමුදේ නිරෝධය තමයි භව නිරෝධු ඒ අනුව මේ භව අලුතෙන් ඉපදීම නවත්තන්න පුළුවන් අනුසය නානුසයටි කරනවා භව නිරෝධ කරනවා ඒ අනුව සමුදේ නිරෝධෝ නිබ්බානන්ති මේ පංචස්කන්ධය පිළිබඳව තමයි මේ විග්‍රහය කළේ මේ අනුව හැබැයි මෙතන පියවර දෙකක් තියෙනවා පළවෙනි එක පජානාති දෙවෙනි එක අභිඥාය මේ දෙකම තේරුම් ගන්න ඕන ආර්ය ශ්‍රාවකෙක් වුණාම මග දසනේන පහතබ්බාගෙන් ත්‍ත්වයට පත් වුණාම අභිඥාය කියන එක අලුතෙන් උපදිනවා අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම අලුතෙන් ඇතිවීමත් සමග සතර සම්මප්පදානයේ සම්පජානකාරී හෝති කරන්න පුළුවන් වුණාට පස්සේ ඉතින් ඒ අනුව මේ කියපු ආකාරයට මේ කුණු මුල් තුන උදුරා දමන්නට මේ පියවර හත නිවැරදිව දැනගෙන කරන්න පුළුවන් දැන් මේක මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ විග්‍රහයක් හැටියට වෙන වචන වලින් විග්‍රහ කළාට අර සතර සම්මේ සතර අනුස්සති වල තියෙන්නේ මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති මේකමයි වෙන මොකක්වත් නෙමෙයි මේක හොඳට තේරුම් ගන්නට ඕන මේක හැබැයි හොඳට පැහැදිලිව ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේ පංචස්කන්ධයෙන් අර උපාදානය කර ගැනීම උදුරා ගන්න. පංචස්කන්ධය අපිට උදුරා ගන්න බෑ. උදුරා ගන්න මොකද්ද මේ හිතේ ඇතිවන අර වෙනස්කම්, වැරදි බව, ඇලීම ගැටීම මුලාව. මුල් තුන ඇලීමේ මුලක්, ගැටීමේ මුලක්, මුලාව මුලක්. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල. ඒ තුන උදුරා ගන්න. ඒ අනුව මේ පංචස්කන්ධය මේ උදුරා දැමීමෙන් මේ පියවර හත අනුව ඒ පුද්ගලයා අර උත්තම පුරිසෝති උච්චති භික්කවේ භික්කු සත්තට්ඨාන කුසලෝ හෝති කිව්වා. ඊට පස්සේ අවසාන වශයෙන් තියෙනවා කතංජ භික්කවේ භික්කු ත්‍රිවිධ උප පරික්කේ හෝති. මේක දැන් අපි කිව්වේ මෙතෙක්කල් මේ සාකච්ඡා කළේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය මේ පියවර හතට අනුගත කළා චතුරාර්ය සත්‍ය මේ රූපං රූප සමුදයං රූප නිරෝධං රූප නිරෝධගාමි පටිපදං අස්සාදං ආදීනවන් නිස්සරණං බැලීම ඊළඟට තමත් තුනක් ත්‍රිවිද තුන් ආකාරයකින් ත්‍රිවිද කියන්නේ විදි තුනකින් උපපරික්කී හෝති මේකට උපකාර වන ආකාරයට මේ කෙලෙස් මුල් උදුරන්නට උපකාර වන තවත් ක්‍රම තුනක් මේ සමගම අනුගමනය කළ හැකි කළ යුතුයි කියන එකයි භික්කවේ භික්කු ත්‍රිවිද උපපරික්කී හෝති පළවෙනි එක ඉද භික්කවේ භික්කු ධාතුසෝ උපපරික්කති අර ධාතු මනසිකාරය පටිකූල මනසිකාරය ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන හැටියටත් අපිට මේ හයම අර සත්තරාණු කුසල සූත්‍රයට අනුව ඒ පියවර හතෙන් අපි මේ උපාදානය කරගන්නා සියලුම දේ මේ ධාතුසෝ උපපරික්කති ක්‍රමයෙන් ආපෝ තේජෝ වායෝ පඨවි අර රූප නැවතත් ඒ වගේම මේකෙන් උදුරා දාන්න පුළුවන් ඒ නිසා තමයි අපි ආස්වාදයක් අර ගති නිසා ධාතු නිසා භූත නිසා ඒකත් අපිට ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන අර පුකුසාති රජුරන්ට කිව්වේ ච ධාතු විභංග සූත්‍රයේ තියෙන්නේ මේ විග්‍රහය ඒ අනුව ධාතුසෝ උපපරික්කති ඒක අර පංචස්කන්ධයේ වගේම මේ ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන ධාතු හය පිළිබඳවත් බලලා අපි නොඇලි නොගෙටි මුලා නොවි ඒකෙන් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටි නිසග්ගාය වෙන්න පුළුවන් ඊළඟට ආයතනසෝ උපපරික්කති ආයතන චක්කායතනේ සෝතායතනේ ගානායතනේ ජීවායතනේ කායායතනේ මනායතනේ මේ ආයතන හයට අපි මේ බැඳින්නේ මේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා ආයතන හය ආශ්‍රයෙන්මයි අර රූප වේදනා සංඥා සංඛාර සමුදේ වෙන්නේ ඒ අනුවමයි අපිට නිරෝධ කරන්න පුළුවන්ුත් නිරෝධගාමිනී පටිපදාව අනුගමනය කරන්න පුළුවන්ුත් ඒකමයි ආස්වාදයේ ආදීන වේ නිස්සරණ හැටියට බලන්න පුළුවන් වුණොත් ඒ අනුව ආයතන සෝ ආයතන හා අනුව අපිට උපපරික්කති මේ ආකාරයෙන්ම බලන්න පුළුවන් ඊළඟට පටිච්ච සමුප්පාද සෝ උපපරික්කති අවිද්‍යාව මුල පටිච්ච සමුප්පාදය අවිද්‍යාව මුල පටිච්ච සමුප්පාද විග්‍රහය හැටියට තේරුම් ගන්න ඕන අවිද්‍යාමූල නිරෝධය අවිද්‍යාමූල නිරෝධය හැටියට තේරුම් ගන්න ඕන කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය නිවනට උපකාර වන කුණු මුල් තුන උදුරා දමන පටිච්ච සමුප්පාද විග්‍රහය හැටියට අපි වචන ටික පාඩම් කිරි ගැනීම කටපාඩම් කිරි ගැනීම නෙමෙයි මේ තමන්ට බහ ගලපා බලා මේ අනුව අභිඥාය අභිඥාතං අභිඥේය වෙන්න ඕන ඒ අනුව මේ පටිච්ච සමුප්පාද ධර්මයත් අර කුණු මුල් තුන කුසල මූල පටිච්ච සමුප්පාදයේ උපකාර වෙන්නේ කුණු මුල් තුන නැවතත් ගලවා දාන්න අර සත්තරාණ කුසල ආකාරයට ඒ අනුව එවං කෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධ උපපරික්කී හෝති සත්තරාණ කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධ උපපරික්කී ඉමස්මින් ධම්ම විනේ කේවලි උසිතා උත්තම පුරිසෝති උච්චති ඒ අනුව ඕනෑම කෙනෙකුට අරහතුන් වහන්සේගේ තත්ත්වයට පත්වෙන්නට මේ කුණුමුල් තුන හත් ආකාරයට උගුරන්න උදුරා දමන්නට පුළුවන් වුණොත් ඒ පුද්ගලයා අරහත් බවට පත්වෙනවා කියන එකයි මේකේ තේරුම. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන අපි අර විග්‍රහ සහිතව විග්‍රහ කළේ ඉස්සෙල්ලා මුලින් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයේ උපාදානීය කර ගැනීම හිතෙන් උදුරා දැමීම පළවෙනි එක ඊට පස්සේ ධාතු මේ මනසිකාරයෙන් මේ ධාතු වලට තමයි අපි භූත ගති හැටියට මේ ඇලිලා ගැටිලා මේ සියලු දේ පාත්වගෙන යන්නේ ඒ වගේම ආයතන තමයි දුර්වල හය මේ දුර්වල හය තමයි අපි පාලනය කළ සංවර කළ ශික්ෂණය කරගන්න ඕන ඒ වගේම පටිච්චසමුප්පාද විග්‍රහය තමයි තේරුම් අරගෙන මේ කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයෙන් කුණු මුල් තුන උදුරන්න පුළුවන් ඒ අනුව මේ සත්තරාණ කුසලෝ ත්‍රිදූප පරික්කී හෝති කියන තත්ත්වයෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා මේ නිවනමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කියලා විග්‍රහ කළේ කොහේ කොතන විග්‍රහ කළත් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම එවනනම් අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම කියලා මේක තියෙන්නේ. තවත් බොහෝ සූත්‍රවලත් තියෙන අනිච්චයි දුක්ඛයි විපරිණාම ධම්ම. අනිච්ච දුක්ඛ අනාත්ම තමයි අපි කවුරුත් දන්න දේ. නමුත් මේක තියෙන්නේ පැහැදිලිව අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම. අනාත්ම නෙමෙයි. ඒක නිසා මේකේ මේ ආත්ම අනාත්ම කතාවක් නැහැ. මෙතන තියෙන්නේ මේ විපරිණාම ධම්ම. වෙනස් වීමකට බාහිර. සබ්බේ මේ පියේ මනාපේ නානා භාවෝ විනා භාව. මේකයි විපරිණාම ධම්ම. වෙන මොකක්වත් නෙමෙයි. එකයි අනත්ත බව. අත්ත බව අපි හිතාගෙන ඉන්නවා මේ නිත්‍යසේ සුඛසේ අත්තසේ සබ්බේ මේ පියේ මනාපේ හැමදාම අපේ කැමැත්ත අනුව නවත්තන්න පවත්වන්න පුළුවන් කියන වැරදි දැකීමක් දැනීමක් අනුවයි ආකල්පයක් අනුවයි අපි මේ සියලු ප්‍රියමනාප උදේ තණ්හාවෙන් අල්ලගෙන උපාදානය කරගෙන අර කොටු කළා වට කළා අපේ වසඟේ පාත්තු ගන්න සියලු දෙනා උත්සාහ කරගන්නේ වැරදි දැනීමක් ආකල්පයක් දෘෂ්ටිය වැරදි නිසා. මේ දෘෂ්ටිය වැරදි බව තේරුම් ගත්තට පස්සේ පුද්ගලයාට පුළුවන් අර දිත්තෙන් උජුං කරෝති චිත්තමත්ත පසීදති. ඒ අනුව සම්මා දිට්ඨියට පත් වෙලා ආකල්පයේ දැක්ම වෙනස් කරගෙන මේ පංචස්කන්ධය පිළිබඳව අර ධාතු හය පිළිබඳව මේ ආයතන හය පිළිබඳව ඒ වගේම බුද්ධ දේශනා වූ පටිච්චසමුප්පාද විග්‍රහය පිළිබඳව හරියට දැනගත්ත ගමන් අර උත්තම පිරිසෝති උච්චති කියන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. දැන් මේ සූත්‍රයේ තියෙන දේ ප්‍රායෝගිකයි හැබැයි ටිකක් ගැඹුරුයි. ඒක තේරුම් ගන්න ඕන. මේක එච්චර සරල නෑ. මෙතන බොහොම හැබැයි මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ ඉතාමත්ම වැදගත් පියවර දෙකක් තියෙනවා. පළවෙනි එක පජානාති. රූපං පජානාති වේදනං සංඥා සංකාර විඥාන රූප සමුදයන් ඔක්කොම අස්සාදං ආදීනවන් නිස්සරණං පජානාති. ඒ පළවෙනි පියවර පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඉස්සෙල්ලාම අර දර්ශනයෙන් සම්පන්න වූ ගමන් ඒ පුද්ගලයා පජානාති වෙනවා. අර මේ සබ්බාසෝ සංවර සූත්‍රයේ පැහැදිලිව කිව්වනේ පජානාති නප්පජානාති. ඉතින් ඒක නිසා මේ පජානාති වෙන්න අර ජානතෝ මේ ධර්මය අහන්න ඕන. අහපු ගමන් තමන් තුළ ඒ වෙනස් වන ආකාරය අලුතෙන් ප්‍රභවය වෙන නිර්මාණය වෙන සකස් වෙන මේ හිතේ ඇතිවන වෙනස් වීම තමන්ට ප්‍රජනනය වන ආයුරු දැකීම පජානාති. ඒක බොහොම ගැඹුරු දැක්මකින් උසස් ආකාරයෙන් අර ප්‍රහාණය කළ යුතු දේ ආශ්‍රය කළ යුතු දේ වෙන්කොල්ලා දකින්න පුළුවන් ආකාරයට ඒ දැනුම වඩා වර්ධනය කරනවා නම් ඒකට කියනවා අභිඤ්ඤයම් අභිඤ්ඤාතම් අභිඤ්ඤාතත්. ඉතින් ඒක නිසා මේ ජානතෝ නැතුව පජානාති නැ පජානාති තේරුම් නොගෙන අභිඤ්ඤාය අභිඤ්ඤාතම් බෑ. අභිඤ්ඤාතම් තේරුම් නොගෙන භාවිතබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම් කරන්න බෑ. පරිඤ්ඤාතම් පරිඤ්ඤය කරන්න බෑ. ඒ නැතුව ඒ තුන සත්‍චිකාතබ්බංච සත්‍චින් කරෝති කියන චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කරගෙන නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා මේකේ අනුපුබ්බංගම අනුපූරක පියවර පැහැදිලිව කියලා දීලා තියෙනවා. මොකද්ද? දැන් පටිච්ච වීම තමා සිද්ධ වෙන්නේ. මේ පටිච්ච වීම සිද්ධ වෙන්නේ නැහැ හැම තැනකම හය අවස්ථාවක පමණයි වෙන්නේ. අරමුණු හයකට විතරයි පටිච්ච වෙන්නේ. චක්මුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දං ගානම් පටිච්ච ගන්ධං ජීවහා පටිච්ච රසා කාය පටිච්ච පොට්ටබ්බ මනාච පටිච්ච ද. ඔවා කලවම් වෙන්නේ නැහැ. ඔවට වෙන අමතරව පටිච්ච වෙන්නේ නැහැ. පටිච්ච වුණේ නැත්නම් නිච්ච වෙන්නේ නැහැ. නිච්ච වෙන්නේ නැත්නම් අභිච්ච වෙන්නේ නැහැ. අභිච වුණේ නැත්නම් උද්දච්ච කුක්කුච්ච හිතේ ඇති වන මේ උදහස්කම මහාන් තත්වය මේ වැරදි චේතනාව පාපිච්ච ලාභිච්ච අත්තිච්ච මරිච්ච මේ මොන ඉච්චක්වත් නැහැ. එතකොට ඉච්ච කියන්නේ මොකද්ද? කැමැත්තට බැඳීම ඉච්ච පටිච්ච වීම. කාගේද කැමැත්ත? තම තමන්ගේ. දැන් ඔය සිල්මෑණියන්ගේ කැමැත්ත නෙමෙයි තව එක්කෙනෙක් ගාව තියෙන්නේ. දැන් අර දූරියන් ගෙඩියට එක්කෙනෙක් කැමැත්තයි ප්‍රියයි. තව එක්කෙනෙක් අප්‍රියයි අකමැති ඒක අනිත් පැත්ත. එතකොට ඒ ඉච්ච තමන්ම හදාගත්ත වඩාගත්ත පවත්වාගෙන දෙයක්. මේ ඉච්ච තේරුම් ගන්නේ නැත්නම් පටිච්ච වීම පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න බෑ. එතකොට මේ කැමැත්ත වෙන කවුරුවත් දීපු එකක් නෙමෙයි. තමන්ම පුරුදු කරගෙන පුහුණු කරගෙන පදම් කරගෙන ආපු හදාගත්ත දෙයක්. මේක තේරුම් ගන්න ඕනේ. කේවලිනෝ කියන්නේ දක්ෂයෙක් වෙනවා. ආයිද වෙන වෙන සූත්‍රවලින්. හැබැයි එන්න බොහොම මුලින් බොහොම සරල සූත්‍රවලින්. දැන් මේ එන්න ටිකක් ගැඹුරු සූත්‍රවලින්. ඒකයි මේක. ඉතින් දැන් මේ ගැඹුරු සූත්‍රය බොහොම කෙටි ලේසි. අර මුල්ම සූත්‍ර බොහොම දිගයි. බොහොම තේරුම් ගන්න ටිකක් ලේසි. නමුත් ක්‍රියාව ටිකක් දීර්ඝයි. මේ වෙන කොහෙවත් නැ ඔය නිවනට අදාළ කරුණු විග්‍රහ කරපු හැම අවස්ථාවකම හැම තැනකම මේ ආයතන හයයි විග්‍රහ කරලා තියෙන්නේ. දොරවල් හය. ඉන්ද්‍රියේසු ගුත්තන් ද්වාරු. පංචස්කන්ධයමයි විග්‍රහ කරලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන නැතුව ඔය දොරවල් තිබුණාට වැඩකුත් නැ. ඔය දොරවල් කොච්චර තිබුණත් අර රූප වේදනා සංඥා සංකාර තිබුණත් වැඩක් නැහැ. එතකොට මේ දෙක තමයි මේ උපාදාය රූපයි. ඒ උපාදාය රූප උපාදානය කරගන්නා දොරවල් හයයි ගැන තමයි මේ බුද්ධ දේශනාවේ කොහේ කොතන ඔය දෙක නැතුව මොන ධර්මයක් හරි කිව්වට ඒක වැඩක්. ඒක ධර්මයක් නෙමෙයි. ඒක වැඩක් ඇති දෙයක් නෙමෙයි. ඒක හරයක් ඇති දෙයක් නෙමෙයි. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ දොරවල් හයයි අර පංචස්කන්ධයයි අපි අල්ලගන්නේ හෝ අයින් කරන්නේ හෝ බැහැර කරන්නේ හෝ ඒකට පාවිච්චි කරපු වචනේ තමයි පටිච්ච. ඉච්ච පටිච්ච. කැමැත්තෙන් නිසා. මේ ඡන්දය කිව්වත් නන්දි කිව්වත් නන්දරාග සහගතා කිව්වත් චන්දරාග විනියෝග කිව්වත් ඒ සියලු දේ පටිච්ච කියන ඉච්ච නිසා ඇති වූ වචනයක් තමයි ඡන්දය. ඒ වගේම නන්දි කැමැත්ත සියලු දේ. ඉච්ච තමයි මාගදී භාෂාවේ මූලික වචනේ. අර මාතේ හුඟා දුරට ගිහිල්ලාද මේ මෙහාට එන්න ටිකක්. ඔය එහෙනම් ඇහෙන්නේ නැහැ මට. දැන් අර අභිඥාතන් එක ඊයේ මම පොඩ්ඩක් කිව්වනේ. දැන් මෙතන කියනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං වෙන්න නම් මුල් පියවර මොකද්ද? මුල් පියවර මොකද්ද? රූපං පජානාති. ඊට පස්සේ රූපං අභිඤ්ඤයං. රූප සමුජං පජානාති. රූප සම්මිදං අභිඤ්ඤයං. දැන් අර සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ කිව්වා පජානාති වලට ඉස්සෙල්ල වචනයක්. මොකද්ද? ජානතු. ජානතෝ කියන්නේ මේ දැන් මේ පින්වතුන් සියලු දෙනා මේ ධර්මය අහගන්නවා. ඒ අහගැනීම දැනීම. ඒක හරි. ඒක ඒ ජානතෝ පස්සතෝ කරන්න ඕන. පසක් කොට මේක සුතං සුසුතං බහුසුතං සුතදර වෙන්න ඕන. ඒ සුතදර වූ පුද්ගලයා විචතා පරිචිතා මනසිකරෝතෝ වුණාම අන්න පසක් කොට දැක්කා. ඒ පසක් කොට දැක්කා ගත්තාම තමයි පජානාති අභිඤ්ඤයං කියන සත්‍යයට පත් වෙන්නේ. ඒ පසක්කොට දැනගැනීම තමයි පජානාති. ඒක පසක්කොට දැක්කේ නැත්නම් නප්පජානාති අප්පජානාති. ඒ පජානාති කියන එකත් තවදුරටත් අර උසස් මට්ටමින් නිවැරදි ආකාරයට ආනපාන සති සමාධියේ පිහිටන්න කළ යුතු කරණීය ධර්ම සහ නොකළ යුතු අකරණීය ධර්ම නිවැරදිව තේරුම් ගත්ත අවස්ථාවට එනකොට අභිඤ්ඤයං අභිඤ්ඤාතං කියන තත්වයට පත් වෙනවා. ඒ අනුව පිරි අපිරි දෙක සිඳින්නලන්නවා පරිඤ්ඤාතං පරිඤ්ඤයං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං ඉදං උච්චති සච්චිකාතබ්බංච සච්චින් කරෝති. චතුරාර්ය සත්‍ය ඕක. දැන් වෙන මොකක්වත් නෙමෙයි චතුරාර්ය සත්‍ය ආයිසරියක්. චතුරාර්ය සත්‍ය ආයිසරියක් වෙන මොකක්වත් නෙමෙයි පරිඤ්ඤාතං පරිඤ්ඤය භාවිතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං සච්චිකාතබ්බංච සච්චින් කරෝති. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේ හතරමයි කියලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ අපි සමස්ත වශයෙන් කවුරුත් දන්නේ දුක දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. දැන් මේකේ දුක නෙමෙයි කියලා තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම රූප රූප සමුදයන් රූප නිරෝධන් රූප නිරෝධගාමී ප්‍රතිපදාව. වේදනා වේදනා සමුදයන් වේදනා නිරෝධන් වේදනා නිරෝධගාමී ප්‍රතිපදාව. සංඥා සංකාර විඥාන. ඒ වගේම දැන් මීට වඩා බොහොම සරල විදිහට චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන්. පැවැත්ම පැවැත්ම පවත්වාගෙන යෑම පැවැත්ම නවතා දැමීම නවතා තිත තැබීම. මේක තමයි චතුරාර්ය සත්‍ය. පැවැත්මට හේතුව මොකද්ද? රාගය ද්වේෂය මෝහය. මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ අර ප්‍රිය දෙයට ඇලීම කියන රාගය සමුදය මේ ද්වේෂය මෝහය කියන මේ කාරණා තුන තමයි. මේ දැන් මේ ලෝකේ අපි ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? රාගය ද්වේෂය මෝහය දිගින් දිගටම පවත්වාගෙන යෑම. දැන් අපි නිවන දකින්නවා කියන්නේ මොකද? මේ රාගය ද්වේෂය මෝහය නවතා දැමිය හැකි නවතා දැමිය යුතු සම්ම දක්ඛාත. හැබැයි රාගය ද්වේෂය මෝහය දකින්න ඕන. ධම්මෝ සම්දික්ඛෝ ධම්මෝ සම්දික්ඛෝ නොවි සම්ම දක්ඛාතා වෙන්න බෑ. දුක නොදැක පැවැත්මට හේතුව නොදැක පවත්වාගෙන යන්නට හේතුව දකින්න බෑ. පවත්වාගෙන යන්නට හේතුව දැක්කාම අන්න සමුදය දැක්කා. ඒ පවත්වාගෙන යන්නට හේතුවයි නවත්තන්න ඕන. දුක නෙමේ දුක ඵලයක්. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ දුක නෙමේ බුදුහාමුදුරුවෝ කිව්වේ. දුක කියන්නේ ඵලයක් විපාකයක් දෙවෙනි වේශය. මාගදී භාෂාවේ එක නිපාතේ ඊට පස්සේ තියෙන දුක නිපාතේ. දුක කියන්නේ දෙක දෙවෙනි වේශය. එක නවත්තන්න නම් එක තණ්හා. එක නවත්තන්න. එච්චර ඒකයි කියලා. ආස්වාදේ. ඔව් ඒකනේ ඔය කියලා තියෙන්නේ. රූපය දැන් මෙහෙමයි. අපි ඕක දැන් අනිත් පැත්තයි දැන් අපි තේරුම් ගන්න ඕන. අපි ඇහෙන් රූපයක් දැක්ක ගමන් ඒ ආස්වාදය විඳින්න ඒකට ගිජු වෙලා ආසා වෙලා කැමති වෙලා ඒ ප්‍රිය දෙයින් පිනව පිනව ඒ රූපේ ආස්වාදනය කරනවා. හැබැයි ඒ ආස්වාදනය කරන රූපය නිච්චද සුඛද අත්ත්වද? නෑ. ඒ රූපය අර මං උදාහරණයක් කිව්වේ අර අවුරුදු 18 අර පින්තූරයක් අරගෙන ඇතුලේ තියාගත්තා මේක දවස ගාන ගෙවිලා ගියා. ඒක දැක්කනම් ওই රූපෙ තියාගනීද? ඔක දැක්කනම් තියාගන්න. ඔක දැකීම තමයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං දැකීම. ඒ අනුව ඒ රූපය උපාදානය කරගන්න ඒ අනුව ඒකේ ආදීනව අර ආස්වාදේ නමත්තන්න. චන්ද්‍රාග විනියෝ චන්ද්‍රාග ප්‍රහාණ. චන්ද්‍රාගය තියෙන නිසා අර ආස්වාදයේ විඳින්නේ. චන්ද්‍රාගය ප්‍රහාණය නොකළ නිසා අර ආස්වාදයට ගිජු වෙලා ලෝභ වෙලා ඒක දිගේ යන්නේ. මේකයි තේරුම් ගත යුතු ධර්ම. දැන් මේ ත්‍රිපිටකේ නොයෙකුත් විවිධාකාරවලින් මේ අනිච්ච දුක්ඛ අනාත්ත නිබ්බිදා විරාගා නිරෝධමයි කොහේ කිව්වත් කියන්නේ. ඒකනේ අටක්කරා දීන වදන් කිව්වේ. කොහේ මොන ආකාරයට කිව්වත් කියන්නේ මොකද ඔය ආස්වාදයේ ආදීන වේ නිසරණ කිව්වෙත් අනිච්ච දුක්ඛ අනාත්ත නිබ්බිදා විරාගා නිරෝධම් වෙන මොකක්වත් නෙමෙයි. ඔය සියලුම දේ තියෙනවා. ඒක තේරුම් ගැනීම ඒක තමයි කිව්වේ බුදුහාමුදුරුවෝ මෙච්චර මේ සූත්‍ර ගාන දහස දහස් ගාන දහස් දහස් විතර විග්‍රහ කරලා තියෙනවා. දැන් මේ බුදුහාමුදුරුවෝ කියපු ඔක්කොම ඔය ත්‍රිපිටකේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ අවුරුදු 45 තුළ තිබිච්ච කියපු සියලුම දේ ඔය ත්‍රිපිටකේ තියෙනවා කියලා නැහැ. ආනන්දහාමුදුරුවෝ අවුරුදු 20කට පස්සේ මේ ආවේ ප්‍රධාන උපස්ථායක හැටියට. ඉස්සෙල්ලා හිටියේ වෙන වෙන අය 6-7 දෙනෙක්. එයා කවුරක්වත් ඔය මතක තියාගත්තෙත් නැහැ, කිව්වෙත් නැහැ. ඒක නිසා ආනන්ද හාමුදුරුව අහගත්ත දේවල් වලින් කොටසක් විතරයි මේ ත්‍රිපිටකය හැටියට අපිට අදහන්න කියන්න තියෙන්නේ. තව බොහෝ දේ බුදුහාමුදුරුව දේශනා කරන්න ඇති, දේශනා කළා මුල් කාලේ. ඒවා කවුරුවත් මතක තියාගත්තේ නැහැ, පාඩම් කරගත්තේ නැහැ ආනන්ද හාමුදුරුවන්ට. හැබැයි බුදුහාමුදුරුව මේ ධර්ම භාණ්ඩාගාරික හැටියට යම් යම් වැදගත් දේවල් නැවත නැවත. දැන් ඔය කායගත සතිය සූත්‍රයක් හැටියට දේශනා කළේ බුදුහාමුදුරු උඟක් කාලයකට පස්සේ. නමුත් ප්‍රායෝගිකව ඒ ආර්යයන් වහන්සේලාට ඒ අනාර්ය ධ්‍යාන ලැබූ සියලු දෙනාට ඔය කායගත සතිය ප්‍රායෝගිකව කරන්න කියා දුන්නා, කර්මස්ථාන දුන්නා. හැබැයි ඒක සූත්‍රයක් හැටියට දේශනා කළේ අවුරුදු 20 ගානකට පස්සේ, ජේතවනාරාමයට ආවට පස්සේ. නමුත් අර කොණ්ඩඤ්ඤ වමුණ ඇතුළු අයටත් අර ජටිල ආදී ගයාකාශ්‍යප ආදී සියලු දෙනාටත් අර ඊට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ ගාවට ආවනේ කපිලවස්තුපුර ඉඳලා ඇමතියෝ 9 දෙනෙකුත් ඒ සමග විශාල පිරිසකුත් ඒ සියලු දෙනාටත් මේ ආනපාන සති සමාධිය කායගත සති සූත්‍රයෙන් තමා දේශනා කළා. ඒ අනුව තමා එය යම් ආකාරයකට මේ මගඵල ලැබුවේ. ඔව් ඒක ඇත්ත. නාම කොටසේ තියෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන පහ. රූප කොටස තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන චත්තාරෝ මහා භූත වලින් උපාදානය කරගත්ත උපාදාය කොටස. උපාදාය කරගත්තට වේදනාවක් සංඥාවක් චේතනාවක් ස්පර්ශ වීමක් සම්පස්ස වීමක් මනසිකරණය අර සංචේතනා පැවැත්වීම මනසිකාරය. ඒක නොකළොත් අපි රවුන් නොගැහුවොත් ඵලයක් නැහැ. ඒකනේ අර අව්‍යාකත වෙන්නේ මොකද? අපි ඒවට අර දැක්කා. නමුත් අපි එකෙන් වේදනාවක් සංඥාවක් චේතනාවක් පස්ස මනසිකාර නැහැ. ඒකයි අව්‍යාකත වුණේ. ඒකත් බැරි වෙලාවත් මෙනෙහි කළා නම් සංචේතනා පැවැත්වුවා නම් එකෙන් වේදනාවක් ආවා නම් ඒකත් උපාදාය රූපයක් වෙනවා. අර අව්‍යාකත සිතක් නෙමෙයි එතෙන්දි. එතෙන්දි සංකාර සිතක් හෝ ක්‍රියා සිතක් වා දෙපැත්තටම යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අව්‍යාකත සිත්වල ඔය කියන නාම කොටස නැහැ. රූප කොටස තියෙනවා. හැබැයි නාම කොටස අර සම්පස්ස වීමක් වේදනාවක් ඒ දිගේ සංචේතනා පැවැත්වීමක් නැහැ. එකයි වෙනස. එතකොට නාම රූප කියන දෙක එතන නැහැ. රූප නාම රූප දෙකම මේ ඇත්තේ නැහැ. නාම කොටස ඇත්ත වශයෙන් චෛතික කොටසක්. මේ චෛතසිකයට මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර නැත්නම් අපි කොහොමද උපාදාය රූප කරගන්නේ? ඒ චෛතසික දිගේ අපි චිත්ත වීති පැවැත්වුවේ නැත්නම් සංචේතනා පැවැත්වුවේ නැත්නම් ඒ දැන් අපි වෙන භාෂාවකින් ගොත් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් ආවේ නැත්නම් ඒක උපේක්ෂා සිටින ඉවසන ලා විමසුවොත් අපි රත් වෙන්නේ නැහැ, මත් වෙන්නේ නැහැ, ගිනි ගන්න නැහැ. අපේ හිතේ අර සංචේතන පාත් ගන්න. වෙනස් වෙනවා. දැන් අපි හිතමු රජ කෙනෙක්. රජ කෙනෙක් හැම බලවත්සේ අන්තිම උපරිම විදිහට උපආදානය කර ගැනීම තමයි රජ කියන්නේ. රජ කියන එකේ තේරුම මොකෝ? අර රත්ති රංග රට රජ රම රස කියන හැම උපරිම වශයෙන් රජස් හය, අර රජෝහරණන් කියපු රජස් හයම උපරිම වශයෙන් අයිතිකාරය. ඒ කාලේ රජවරු මුළු රටේ සියලු දේ ඕනම අවස්ථාවක ඕනම දෙයක් හිතූ මොහොතේ හිතූ විදිහට කරන්න පුළුවන්. ඒක පුද්ගලයාට තමයි කිව්වේ රජෝ රජ කියලා. ඒක ඒ පුද්ගලයා. දැන් රටේ ඉන්න තව පුද්ගලෙක් ඒකෙන් කෝටියෙන් එකක් විතරයි උපාදාන ඒ රූප. දැන් ආර්යයන් වහන්සේටත් ඔය රූප තියෙනවා. හැබැයි ශේෂයක්වත් උපාදානය කරගෙන නැහැ. හැබැයි පරිහරණය කරන්න අයිතියක් තියෙනවා. පරිහරණය කරනවා. ඒක උපාදානය කර ගැනීම. දැන් රජ කියන්නේ උපාදානය කරගෙන මගේ රට, මගේ මිනිස්සු, මට ඕන වැඩක් කරන්න පුළුවන්. මට ඕන වෙලාවක ඕන මිනිහෙන් මරන්න පුළුවන්. වෙන හදන්න ප්‍රේමයි කියන්නේ රජස් කියන්නේ ඒකයි. ඒකනේ අර ජයවර්ධන මහත්තයා ජනාධිපති වුණ ගමනම කිව්වේ ඕන වැඩක් කරන්න පුළුවන් කියලා. ඒ රජ ඔව්. දැන් මේ දුක තේරුම් ගත්ත මිනිහා එන්න එන්න උපාදානය අඩු කරගන්නවා. මේ උපාදානය කරගත්ත දේ තමයි බර, බය, බැම්ම, බලය. බලයත් ඒකම, වෙන මොකක්වත් නෙමෙයි. එතන ඒ අනිත් පැත්තෙන් ඒ දෙවෙනි වෙසෙන් උපාදාන මට නැහැ කියන ඒක ඒ පැත්තෙන්. ඒ පළවෙනි වෙසෙන් රජ, දෙවෙනි වෙසෙන් මේ දුක්පත් මිනිහා, දෙපැත්තෙන්ම උපාදානය. ඔව්, මේක කාටත් පොදුයි. මේ රූප ආපෝ තේජෝ ආයෝ පඨවි හතර කාටත් පොදුවේ පරිහරණය කරන්න තියෙන මහා භූත හතර. මේ කාටත් පොදුවේ පරිහරණය කරන්න තියෙන මහා භූත හතරනේ අපි මේ කම්බි ගහලා කොටු කොල්ලා මම මගේ කියලා සීමා මායින් පානෝලා ඔප්පු ලියලා ඔක්කොම කරගන්නේ. අපි ගෙනියනවද? ඈ, අපිට කැමති දේ මැරෙනකොට අල්ලගෙන ගෙනියන්න පුළුවන්. ඒක නොදන්න කම තමයි අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරෙන්නේ නැති. හැබැයි පෘථග්ජන පුද්ගලයෙක් මේ දේවල් මේ ආපෝ තේජෝ වායෝ පඨවි මේ මහා භූත අතර පුළුවන් තරම් අල්ලගෙන අයිති කරගෙන ගොඩ ගහගෙන වෙන් කරගෙන එකතු කරගෙන තියෙන එක තමයි අර උපරිම ආස්වාදය. හැබැයි ඒක අල්ලගෙන නැත්නම් ඒ පුද්ගලයාට බරක් නැහැ. උපාදාන ආදීනමයක් නැහැ. උපාදානය කරගන්නවා නම් ඒක මනෝමය උපාදානය වෙන එකක්. ඕලාරික උපාදානය ඒක තව පොඩ්ඩක්. ඒකනේ කිව්වේ අර කාමෝග භවෝග ditthiyoග අවිද්‍යාවෝග කියලා හතර. එතකොට අපිට අල්ලන්න පුළුවන් දේවල් අපි උපාදානය කරගන්න. අපිට අල්ලන්න බැරි දේවල් නොපෙන්න දේවත් අපි දැන් අපිට පේන දෙයක්ද අගමැතිකම ඒ වගේ දෙයක්. ඒව මනෝමය, ඒව මනෝ රූප ගති. ඒවා ගති හතර. ඒක ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය නිසායි ඒ උපාදාන. දැන් අපි හිතමුකෝ අපි මොනාහරි වෙලා අභිඥාලාභියෙක් වෙනවා, බ්‍රාහ්මණයෙක් වෙනවා, දෙවියෙක් වෙනවා. ඒවත් උපාදානයි. ඒවා අර රූප ඔය කියන මහා චත්තාරෝ මහා භූත නෙමෙයි. එවන් වෙනස් වූ දෙයක්. ඒක අපිට අර මනෝමය වශයෙන් උපාදානයක් කරගන්න පුළුවන්. අභිඥා නෙමෙයි ඒක. අභි අරක දැන් අනාර්ය අභිඥා තියෙනවා. තේරුණාද? දැන් මගඵල නොලබා යම් යම් අයට තුන්කල් දක්නා නුවණ දුර තියෙන දේ බැලීම දුර තියෙන දේ ඇහිීම ඒකත් අභිඥා. ඒක භෞතික ලෞකික වශයෙන් මේ ලෝකය තුල ලබන අභිඥාව. දැන් මේ කියන අභිඥාතං අභිඤ්ඤය ඊට වඩා වෙනස්. ඒක අධ්‍යාත්මික වශයෙන් ඒ අභිඥාතං අභිඤ්ඤ ලැබූ පුද්ගලයා පහතබ්බෙන්ජ පහිනම් භාවයතබ්බෙන්ජ භාවිතං කරන්න ඕන කරනවාමයි අනිවාර්යයෙන්. එහෙම නැත්නම් ඒක ආර්ය නෙමෙයි අනාර්ය. දැන් ඒක මේ ආහාර හතරම එකටම සිද්ධ වෙනවා. එක ආහාරයක් එහෙම නෙමෙයි. දැන් අපි ගම්මුකෝ කේක් කෑල්ලක් අපි ගත්තහම ඒක කටට දැම්ම ගමම්ම ගත්ත ගමම්ම ඒක කබලින්කාර ආහාර විතරක් නෙමෙයි සම්පස්ස ස්පර්ශ වෙනවා නේ, අර දිවට රස තේරෙනවා. ඊට පස්සේ සංචේතන, අපි ඒ ගැන සිතුවිල්ලක් දැම්මොත් සිතේ දිගෙන් ගියොත් තව ගන්න ඕන කිව්වලා හිතුව ගමන් සංචේතන. ඒ වගේම විඥාණයටත් ඒක ආහාරයක් වෙනවා. හතරම එකටමයි. දැන් මේක කේක් කෑල්ලක් විතරක් නෙමෙයි, ඇඳුමක් ඇඳද්දත් ඔය කබලින්කාර ආහාර, පස් ආහාර, සංචේතන ආහාර, විඥාන ආහාර තමන්ට හෝ අනුන්ට හෝ අජ්ජත්තික බාහි දෙකම වෙනවා. දැන් ඔයා දැක්ක සියලුම පුද්ගලයෝ ඔය ඕකේ තැන්පත් කරගන්නවාද මතක සටහන් නැටියට? දැන් මෙතන මේ ඉන්න සියලුම දෙනා ඔයා දැක්කට ආයි කවදාහරි ගිය වෙලාවක දැක්කින්න පුළුවන්ද, හිතන්න පුළුවන්ද? සමහරු එක දැනගන්නේ, සමහරු අමතක වෙලා. දැන් මට වුණත් මේ මෙතන ඉන්න සියලුම දෙනා තවසරයක් ඇහිල්ලා තව ඊගාව මාසෙක ඇහිල්ලා කිව්වොත් මං අහනවා ඊගා ඒ භාවනා මද වැඩසටහනට හිටියද? ඒ ඔක්කොම අපි සංඥා තිබුණට දැක්කට අර මතකයක් තියාගත්තේ නැහැ, විශේෂ කරුණක් නිසා තේරුම් ගත්තේ නැහැ. එහෙමනම් ඒක මතක සටහනක් හැටියට ඇතුලේ තියෙන්නේ නැහැ. ඔක්කොම ගොඩ ගහ ගන්නත් බෑ. හැබැයි යම් විශේෂ හේතුවක් නිසා, විශේෂ කරුණක් නිසා අපි කොටසක් විතරක් මතක තියාගන්න. නෑ ඒක මෝහයක් නෙමෙයි. හොඳටත් නරකටත් දෙකටම මේක හිටින්න පුළුවන්. හොඳට නරකට දෙකටම මේක හිටින්න පුළුවන්. මොකද්ද? ඔව් ඒක ඇත්ත. ඒක මේ හැබැයි පජානාති වලට ඉහළ යන එකක්මයි. පජානාති වල උසස් මට්ටමමයි. ඒක පජානාති නැතුව අභිඤ්ඤයන් අභිඤ්ඤාතං ආවොත් අර අනාර අභිඤ්ඤා. ඒකයි වැඩි. අභිසම්බුද්ධෝ කිව්වොත් ඒක හුඟක් උසස්. දැන් බෝසත්තුමාම කිව්වනේ බුදුහාමුදුරු බුදු වුණාට පස්සේ කිව්වා පුබ්බේව මේ සම්බෝධා බෝධා අනභි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්තස්ස යේව කියලා. බුදුහාමුදුරු කිව්වා මේ අභිඤ්ඤයන් අභිඤ්ඤාත මට ලැබුණේ නැහැ, මං දැක්කේ නැහැ, මට තේරුම් ගන්න පුළුවන් ගමක් තිබුණේ නැහැ මේ ආර්ය ධර්මයේ බුදු වෙන්නට පෙර. අර බෝධින් වහන්සේ ගාවදී අර නික්ලේශී සියලු කෙලෙස් නසා බුදු වෙන්නට පෙර අර සිදුහත් කුමාරයා කාලේ කොයි දවසක හෝ අර අවුරුදු 6 තුල හෝ අනභි සම්බුද්දස්ස අසම්බුද්දස්ස මේ භව උදුරා ගමන්නට උපකාරක ධර්ම හොයමින් ගිය පුද්ගලයෙක් පමණයි බෝධිසත්ත්වස්ස යේව. භව උදුරා ගමන්නට උපකාරක ධර්ම හොයමින් කටයුතු කළා කියන එකයි බෝධිසත්ත්වස්ස යේව. වෙන මොකක්වත් නෙමෙයි. ඔව් පිරි අපිරි දෙකම සිඳලා උපේක්ෂිතින් යමක් දිසා බලන්න පුළුවන් වෙනවා. ප්‍රියා අප්‍රිය දෙක සහ මුලින්ම සිඳලා උපේක්ෂිතින් ලාභයට ඇලෙන්නෙත් නැහැ, අලාභයට ගැටෙන්නෙත් නැහැ. එමනම් පිරිසිඳා දැන් අපි අපිට ඇති වූ පාඩුවට ගැටෙන්නෙත් නැහැ, ලාභයට උද්දාම වෙන්නෙත් නැහැ. මේකට හොඳම උදාහරණය තමයි ඔන්න එක දවසක් රහතුන් වහන්සේ කෙනෙක් කුඹුරක් දිගේ වෙහෙල්ලක් දිගේ යනවා. කුඹුරේ ගොවියෙක් මේ මඩ පෙරලමින් මඩ වැඩ කරමින් හිටියා. මේ වෙහෙල්ල ටිකක් පටු වෙහෙල්ලක් අනිත් පැත්තෙන් ආවා පෘථග්ජන ටිකක් මෝඩ මිනිහෙක්. මේ හාමුදුරුව හිටියා, දැක්ක මිනිහව හාමුදුරුව හිටුවා මිනිහා අයින් වෙලා ඉඩ දෙයි කියලා. මිනිහා හිටුවා හාමුදුරුව අයින් වෙලා ඉඩ දෙයි කියලා. දෙන්නම ආවා. ඇහිල්ලා අර පෘථග්ජන මිනිහා මේ හාමුදුරුවන්ව ඇඟේ හැපුණා, හාමුදුරුව තල්ලු කළ වැටුණා. ඊට පස්සේ අර ගොවියා අනේ අපේ හාමුදුරුව වැටුණා, මඩ ගැවුණා කියලා අර මඩ ටික හෝදලා පිරිසිදු කළා. අර හාමුදුරුවන්ට යන්න පුළුවන් විදිහට මේ පිරිසිදු කළා. ආයි වේලෙන් තියලා ගමන යන්න ඇරියා. ඊට පස්සේ අර ගොවිය කල්පනා කරනවා, දැන් මේ හාමුදුරුව මට මේකට ප්‍රශංසා කරයි, සතුටෙන් කටයුතු කරයි. හාමුදුරුව කිව්වා, ඌ කරගත්ත දේ මූ කරගත්තා. හාමුදුරුව අර ගොවියත් එක්ක තරහ වුණෙත් නැහැ, අපිරි වුණෙත් නැහැ. අර උදව් කළ ගොවියට පිරි සිඳලා අර ඒකට සතුටු කරලා ඒකට ප්‍රසන්නතා කරේ නැහැ. ඒක තමයි පිරි අපිරි දෙක, ඒ දෙකම නැහැ. උපේක්ඛා සිටින් ඒ දෙකම ඉවසුවා. අර මිනිහා එක කිසිම තරහක් වේගයක් ද්වේෂයක් ඇති වුණෙත් නැහැ. මේ මිනිහට කිසිම ඇලීමක් ආසාවක් ප්‍රිය බවක් මනාප බවක් ප්‍රශංසාවක් කළෙත් නැහැ. මේ උපේක්ඛාවෙන් ගැන මං ඊයේ උපේක්ඛාව ගැන කිව්වේ, ගේසිටන් උපේක්ඛා, නෙක්ඛම් උපේක්ඛා, සේක උපේක්ඛා, සේක උපේක්ඛා, රී උපේක්ඛා. මේක ක්‍රමානුකූලව අපි හිතෙන් ඇති කරගත යුතු දෙයක්. අර පිරි අපිරි දෙක සිනිමින් යනකොට මේ උපේක්ඛාවයි අවසාන වශයෙන් සංඛාර උපේක්ඛා ඥානයයි පූර්ණ වෙන්නේ. මැනීම කරන්න ඒකට, ඒක ගැන සංචේතනා පවත්න්නේ, මනෝ සංචේතනා පවත්න්නේ නැහැ. මනෝ සංචේතනා පැවැත්වීම නිසා තමයි පිරි අපිරි දෙකට ගැටෙන්නේ, හැලෙන්නේ, මුලා වෙන්නේ. ඒක දිගේ දැන් මේකටම හොඳ උදාහරණයක් තියෙනවා. අද බුදුහාමුදුරුව ගිහිල්ලා අර කොතල් රජුරන්ගේ රාජබෝධනය භුක්ති විඳා, හෙට ගිහිල්ලා වීටියේ යවහල් දානයක් ලැබුණා. දැන් බුදුහාමුදුරුව මේ රාජභෝජනය ගැන හෝ අර යවහල් මේ මැන්නේ නැහැ, සංසන්දනය කළේ නැහැ. ඊයේ රාජභෝජනය හම්බුණා, ඊයේ රස විඳා මේ විදිහට, අද මේ විදිහට යවහල්, මේ දෙක අද යවහල් කන්න බෑ, ඊයේ වගේ කන්න ඕන කියලා. පෘථග්ජන පුද්ගලයෝ නම් මෙහෙම රස විඳින්න පටන් ගත්තාම හොඳ කඩේකින් කාලා හොඳ ගෙදර අපෝ අද ඔය හොද්ද කන්න බෑ, අද ඔය කන්න පුළුවන්ද කියලා වෙනස් කරනවා. ඒක තමයි පිරි අපිරි. ඒ දෙක පිරි අපිරි. ඒ දෙකම උපේක්ඛා සිටින් ඒ ලැබුණු දේ වළඳීම, භාවිතා කිරීම, ඇහැන් කනෙන් ආසෙන් දිවෙන් කයෙන් හැම මේක කිරීම තමයි පිරි අපිරි. වෙන මොකක්වත් නෙමෙයි. ඕකම අටල උදහම්ට කම්පාන වීම කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ලාභ බාලාභ දුක සැප යසහස නින්දා ප්‍රශංසා. හරියටම පරිඥාතම් පරිඤ්ඤය, අභිඥාතම් අභිඤ්ඤය, භාවිතබ්බංච භාවිතම්, පහතබ්බංච පංචම්, ඒ අනුව සච්චිකාතම් සංචිකරු. ඒකමයි, වෙන මොකක්වත් නෙමෙයි. චතුරාර්ය සත්‍ය කියන්නේ ඕකමයි. දැන් මේ අපිට උගන්වලා තියෙන හැටනම් ඒක නිසා දැන් දුක පිළිබඳව විතරයි උගන්වලා තියෙන්නේ. ඒකෙම තමයි මේක වැරදුනේ. දැන් ඔය සත්තට්ඨාන සූත්‍රයේ කොහොමද දුක කියලා දුක කතාවක් නෑ. මේක හොඳටම අපිට සිංහල මිනිහෙකුට තේරුම් ගන්න පුළුවන්. පැවැත්ම පාත්වාගෙන යෑම නැවැත්මට චිත තැබීම, නවතා චිත තැබීම. ඕක හතර තමයි චතුරාර්ය සත්‍ය. තේරුම් ගත යුතුම දේ. කත හැකිම ලේසිමද. ඔය ආනපාන සති සමාධිය කරන්නම ඔය චතුරාර්ය සත්‍යමයි පැවැත්මයි පවත්වාගෙන යෑමයි පාන නැවැත්මයි නවතාතිත ලැබීමයි ආන කරගන්න ඕ ඒක හරි. හැම එකකම වට්ට තුනක් තියෙනවා. දැන් පරිඥාතං පරිඤ්ඤය පරිඥාතන්ති අභිඥාතං අභිඤ්ඤය අභිඥාතන්ති භාවේතබ්බංච භාවිතං භාවිතාතන්ති පහතබ්බංච පහිනං පහියායන්ති සච්චිකාතබ්බංච සච්චින්කරෝ සච්චිකාතන්ති. හැම එකෙම තුනක් තියෙනවා. මේක දැන් අද සාමාන්‍යයෙන් ඔය අටුවා කතාවල කෘතඥාන කෘතඥාන එහෙම ඥාන තුනක් හැටියටත් කියලා තියෙනවා. ඒ අටුවා කාරය. නමුත් මේ බුදුහාමුදුරන්ගේ කියන්නේ ඔය කියන තුන් ආකාරයටම ඒ තුන් අරක් හතර දොළහයි. ද්වාදශ ආකාරම් කිව්වේ ත්‍රිපරිවට්ටම් ද්වාදශ ආකාරම් කිව්වේ ඔය හැම එකේම අපිට මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට හම්බ වෙන සියලු දෙකේම දේම ඔය ත්‍රිපරිවට්ටම් ද්වාදශ ආකාරම් තියෙනවා. තේරුම් ගත්තොත් අපිට පුළුවන් ඒක එක ප්‍රහාණය කළා එක ආශ්‍රය කළා එකෙන් නිවනට උපකාර වන ආනපාන සති සමාධිය පිහිටන්න. පස්සං කියන්නේ ප්‍රහාණය කරනවා. බය බය තමයි මේ දුක අල්ලා ගැනීම. අභය කියන තත්ත්වයට පත් නොවීම බයවීම බර බය බර බැම්ම බල මේ සියලු දේ බර බය ඒව තමා අපි ප්‍රහාණය කළ යුත්තේ. පස්සම් බයන් කාය සංකාරං මොනව නිසාද මේ බර එන්නේ බය එන්නේ බැම්ම එන්නේ සංකාර නිසා කාය සංකාර වචී සංකාර නිසා. පස්සම් බයන් කාය සංකාරං පස්සම් බයන් වචී සංකාරං කොහොමද අසසිසාමීති පස්ස සිස්සාමී දෙකෙන්ම බර බය බැම්ම ප්‍රහාණය වෙලා ඉවර වෙනවා. ඒ අනුව අපි බය අභය වෙනවා. බය අත්තරිනවා බර අත්තරිනවා බැම්ම අත්තරිනවා සියලු දේ හිතෙන් නිදහස් වෙනවා. පස්සදි කියන තත්ත්වයට පත් වෙනවා. උපේක්ඛා කියන තත්ත්වය පූර්ණ වෙනවා. ඔව් දෙකක් තියෙනවා. අස්සපස්සම තමයි තියෙන්නේ වෙන මොකක්වත් නැහැ. ඔව් අස්සපස්ස දෙකම කළොත් නිරෝධය ආනපාන ඔක්කොම වෙනවා. මොකද්ද දෙක දැන් තුන් පැත්තක් හැම දෙයකටම හැම දෙයකම පෙන්වනවා. මේ ත්‍රිපරිවට්ටය කියන එක මේ බුද්ධ දේශනාවේ තියෙන ඕනම පදයකට වචනයකට ධර්මතාවයකට අදාළයි. සීලේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා, සමාධියේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා, ඥානයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. සෑම දෙයකම අපි සීල සමාධි ප්‍රඥා විතරක් ගත්තොත් සීලේ වට තුනක් තියෙනවා. මිත්‍යා සීලය, ලෞකික සීලය, ලෝකයෙන් එතර වෙන හරකාන්ත සීලය. සමාධිය ත්‍රිපරිවට්ටයක් තියෙනවා. අනාර්ය මිත්‍යා සමාධිය, ලෞකික සමාධිය, ආර්ය සමාධිය. දැන් ඔය මිත්‍යා සමාධිය කියන්නේ මොකද්ද? දැන් බලලෙක් කුරුමානම් අල්ලනවා. වෙඩිකාරයෙක් අර සතෙක්ව මරන්න හෝ විරුද්ධකාරයෙකුට වෙඩි තියන්න කුරුමානම් අල්ලනවා. ඒක මොකද්ද? මිත්‍යා සමාධිය. ඒ පුද්ගලයාත් හිත එකඟ කරගන්න ඕන. අර සතාට වෙඩි තියන්නේ නිකන් බෑනේ. අර බලලටත් එක නිකන් සතා බල්ලන්න බෑනේ. ඒක මිත්‍යා සමාධිය. වැරදි වැඩක් කරන්න හිත එකඟ කරගෙන කටයුතු කිරීම මිත්‍යා සමාධිය. ඒ වගේම ලෝකේ අතරමං වෙන්න හිත එකඟ කරගෙන කටයුතු කිරීම ලෞකික අනාර්ය සමාධිය. අර බ්‍රහ්මතලයක අතරමං වෙන්න අනාර්ය ධානයක් ලබන්න අභිඥා ලැබලා මැජික් පෙන්වන්න කරන එක අනාර්ය ධාන අභිඥා. ලෝකෙන් එතර වෙන්නට කරන අර ආර්ය සීලය ආර්ය දාන ආර්ය සමාධි ඒ ඒ වගේ හැම දෙයකටම ඥාන විඥාන ඥාන පඤ්ඤා ඒ තුනක් තියෙනවා මෛත්‍රිය තුනක් තියෙනවා මේ මිත්‍යා මිත්‍යාවෙන් ඒ අර මිත්‍යාවෙන් ද්වේෂයෙන් වෛරයෙන් කරන යුද්ධ කරනකොට එකක් ඊට පස්සේ ලෞකික අර මම මගේ කියන එක ඒක ලෞකිකයි ඒ වගේම අර සමස්ත විශ්වයේදම සබ්බ පාන භූත හිතාය අනුකම්පාය ඒක ආර්ය මෛත්‍රි හැම එකකම වට තුනක් තියෙනවා ත්‍රිපරිවට්ටන් කියන්නේ එකයි යම් ප්‍රමාණයකට ඔහම තමයි දකින්නේ විශේෂයෙන්ම දකින්නේ හේතුඵල ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය තමයි හේතුඵල ධර්ම හේතුවක් දකින්නවා හේතුව නිසා තමන්ට උරුම වන ඵලෙත් දකින්නවා අනුන්ට උරුම වන ඵලෙත් දකින්නවා තමන් කරන වචනේ නිසා ක්‍රියාව නිසා සිටිවිල්ල නිසා තමන්ට උරුම වන ඵල විපාකක් දකින්නවා හොඳ නරකෝ අනුන්ට උරුම වන ඵල විපාකක් දකින්නවා හොඳ හෝ නරකෝ මේක තමන්ටත් හොඳ නම් අනුන්ටත් හොඳ නම් ඒවා කරණීය ධර්ම හැටියට දකින්නවා තමන්ට හෝ අනුන්ට හෝ නරක නම් ඒවා අකරණීය ධර්ම හැටියට දකින්නවා ඔන්න ඔය ටික දකින්නවා කියන එක තමයි සම්මාදිට්ඨියටපත් වීම සෝතාපන්න ඵලයටපත් වීම වෙන මොකක්වත් නෙමෙයි තමස්ත්‍යයක් හැටියට බොහොම කෙටියෙන් කිව්වොත් ඔන්න ඔච්චර සමාධිය තියෙනවා හේතුඵල ධර්මය යම් තාක් දුරට යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති හේතු හෝති ඊටි ඒකත් පරිවර්තේ හේතු කියන්නේ වැරදි පැත්තටම හෝති කියන්නේ දෙපැත්තටම හොඳ නරක දෙපැත්තටම හෝති හීටි කිව්වොත් නිවනටම විඤ්ඤෝ හීටි එක මේ පැවැත්මට නෙමෙයි නැවැත්තටම අර හෝති හොඳටත් කියනවා නරකටත් දෙපැත්තටම තියෙනවා හෝති කියන එක දෙපැත්තටම තියෙනවා ලෞකිකයි හැබැයි හේතු ලෞකිකමයි අර අනිත් පැත්තට නැහැ දැන් මේක පටිච්චසමුප්පාද ධර්මය යම් කිසි කෙනෙක් දැක්කොත් හේතුවයි ඵලයයි අපි මේ වැරදට පොළඹෙන ආකාරයත් ඒ වැරදෙන් මිදී නිදහස් වෙන්න නම් අපි කළ යුතු නොකළ යුතු දේත් හරියට දකිනවා එතකොට හරි හැබැයි අර භාවයේ තබ්බංච පහතබ්බංච දෙක දකින්නේ නැත්නම් ඒ පුද්ගලයා දසනේන සම්පන්න නැහැ ඒ පුද්ගලයා තාම දිට්ඨිගතයි දිට්ඨිගානන් දිට්ඨිගාන්තර. ඉතින් ඒක නිසා අර දෘෂ්ටිය ඒකනි කිව්ව අර චිත්තමත් පසීදති දිට්ඨින් උජුං කරෝති. දිට්ඨින් උජුං කරෝති. මේකයි හොඳටම තේරුම් ගන්න ඕන. ඒ දිට්ඨියට අපි ගහණය වෙන්නේ නැහැ. දිට්ඨිගතං වෙන්නේ නැහැ. දිට්ඨි සංයෝජනං වෙන්නේ නැහැ. දිට්ඨිය පිරිසිදු වෙනවා. දැක්ම පිරිසිදු වෙනවා. ආකල්පය පිරිසිදු වෙනවා. මෙතෙක් හිතාගෙන හිටිය දේවල් මේ කොච්චර ප්‍රියයි කියලා හිතුවත් කොච්චර අප්‍රියයි කියලා හිතුවත් මේ තමන්ගේ හිතේ ඇති වූ වැරදි දෙයක් බව විතරක් තේරුම් ගන්නකන් තමන්ගේම හිත චිත්තමත්ත පසීදති සිත පහදා ගන්නවා පිරිසිදු කර ගන්නවා කියන එක තමයි සද්ධාව කියන්නේ තාම නැ බොහෝ දුරට වරද වරද හැටියට දකින්නවා හරිදේ හරිදේ හැටියට දකිනවා හේතුව ඵලය දකිනවා කළ යුතුදේ නොකළ යුතුදේ දකිනවා ඒකෙන් ලැබෙන තමන්ට අනුන්ට ඵලයක් දෙකම දකිනවා කරණීය අකරණීය සුව අසුව ආනපාන අස්සපස්ස සියලු දේ නිවැරදිව දකිනවා යම් ආකාරයකට යම් තත්වයකට අර සම්මාදිට්ඨියටපත් වූ පුද්ගලයා ඒ අනුව ඉස්සරහට තමයි අකාලිකෝ එහි පසිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤෝ හිටි ඉදිරිපියවර. මෙතන තමයි ධම්මෝ සන්දිට්ඨිකෝ. අර සාකාතෝ භගවතා ධම්මෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන தත්වයට පත් වුණ ගමන්ම සම්මදක්ඛාතා සම්මාදිට්ඨි කියන தත්වයට පත් වුණා අන්න සෝතාපන්න. ඈ මොන මොකක් අනුසය අනුසය පිළිබඳව යම් දැනුමක් ලැබුණොත් වඩාත් හොඳයි. නමුත් සමහර විටක ඔය නිවන් දැක්ක කවුරුවත් මේ අනුසය පිළිබඳව එච්චර දැකලා තිබුණේ නැහැ. අර සුනීත සෝපා කළා මේ අනුසය පිළිබඳව. නමුත් දැන් බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ පස්සේ කාලෙක හොඳට කියන්න වුණාට පස්සේ මේ අනුසය ආසය මේ සියලු දේවල් දැන් අපි අද විග්‍රහ කරලා හොඳට දකිනවා. අපිට කියන්නත් පුළුවන්. හැබැයි එදා ඔය නිවන් දැක්ක බොහෝ අය මේවා හරියටම තේරුම් අරගෙන නෙමෙයි. නමුත් ඒගොල්ල තේරුම් ගත්තා ඔය කියන හේතුඵල ධර්මය පටිච්ච සමුප්පාද ධර්මයේ යම් ධර්මකට තමා තුළින් තමන්ම දැකගත්ත තමන් මේ දුක් විඳින්නේ මොකක් නිසාද? තමන්ම කරගත්ත හේතුවක් නිසා. මේ හේතුව නැති කරගන්න පුළුවන් කාටද? තමන්ටමයි. ඒ අනුව අනුසය නානුසයති වුණා. ඒකයි උනේ. ඔව් ඒකනි කියන්නේ දිට්ඨින් උජුං කරෝති උන ගමන් අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනම ඉවත් වෙනවා. කියන්නේ දිට්ඨි අනුසය විචිකිච්ඡා අනුසයයි සාමුලින්ම ඉවත් වෙනවා. හැබැයි එච්චරයි ඉවත් වෙන්නේ. වෙන මොකක්වත් ඉවත් වෙන්නේ නැහැ. තව තියෙනවා අනුසය ගණනාවක්. තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය, මාන අනුසය, භව රාග අනුසය ඒව තියෙනවා. ඒවා ඉවත් කරන්නේ රාග විරාග කිරීමෙන් සකදාගාමි ඵලයෙන් සහ අනාගාමි ඵලයෙන් සහ අරහත් මාර්ගයෙන් මාර්ග තුනෙන් තමයි ඉවත් කරන්නේ. මේ දැක්ම තමයි මුලින්ම පිරිසිදු කරගත යුත්තේ. සම්මාදිට්ඨියට පත් වීම තමයි දැක්ම පිරිසිදු වීම. රාගයේ රාගය හැටියට දැකීම, ඒකෙන් හිතෙන් අයින් කරන්න පුළුවන්, ඒකෙන් මිදෙන්න පුළුවන් බව දැකීම, ද්වේෂයේ ද්වේෂය හැටියට දැකීම, ද්වේෂයෙන් මිදෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා, මාර්ගයක් තියෙනවා, ඒ මාර්ගය දැකීම, මෝහය හටගන්නේ තමන්ගේ හිතේ, ඒ මෝහයට හේතුව රාගයයි ද්වේෂයයි, ඒකෙන් මිදෙන්න ක්‍රමයක් තියෙනවා, ඒකෙන් මිදෙන හැටි දැකීම, මේ තුන දැකීම තමයි සම්මාදිට්ඨියට පත්වීම. සංමා සං කියන්නේ රාගය ද්වේෂය මෝහය, මා කියන්නේ මිදී නිදහස් වීම, තමන්ටම කරගන්න පුළුවන් කියන එක දැකීම තමයි සංමා දිට්ඨි කියන්නේ. සෝතාපන්න ඵලෙමයි. ඔය දැක්කීම පිරිසිදු කර ගැනීම තමයි දිට්ඨාසව නැති කර ගැනීම. දැක්ම පිරිසිදු වුණාම සම්මාදිට්ඨියටපත් වුණාම සෝතාපන්න ඵලයටපත් වුණාම අර දිට්ඨිය පිරිසිදු වෙනවා. දැක්ම පිරිසිදු වෙනවා. මේ මෙතෙක්කල් අපි ගාව තිබුණු දැක්ම මේ පංචස්කන්ධය වටිනවා, සාරයි, හොඳයි, ප්‍රියයි, මනාපයි, මේක එකතු කරගත්ත, ගොඩ ගහගත්ත තරමට, අල්ලගත්ත, අයිති කරගත්ත තරමට තමයි අපේ හිත අර ඇහැ කන නාසය දිවකය මන බොහොම පිනවන්නේ, සතුටු වෙන්නේ, පූර්ණ වෙන්නේ. දැන් ඒකේ වැරදි බව දැනගත්තා. මේකේ බර, බය, බැම්ම, බලය මේ කිසිම හරයක් නැහැ. අපිට කැමතිසේ නිච්චසේ සුකසේ අත්තසේ නවත්තන්න පවත්වන්න පුළුවන් දෙයක් නෙමේ. මේක දැක්ක ඇත්ත ඇති හැටියට යථාවාදී තථාගාරී ලෙස ඒක තමයි සම්මාදිට්ඨියට පත් වෙන්නේ. ඔව් ඒ පුද්ගලයා ආනාපාන හරියටම දකිනවා කියන්නේ. එතකොට මේක තේරුම් ගත්තට පස්සේ අර මේක පජානාති වූ ගමන්ම ඒ පුද්ගලයාට ආනාපාන සතිය වඩන්න පුළුවන්. පජානාති උනේ නැත්නම් ආනාපාන සතිය වඩන්න බෑ. තාම තියෙනවා. තව දුරටත් තියෙනවා. තමා ඔව් ක්‍රමානුකූලව ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රමයෙන් මේ තමන්ගේ හිතේ තියෙන කිලුටු කෙලෙස් ගති අයින් කර උපකාර වන ක්‍රියාකාරීත්වය තමාර ආනාපාන සති සමාධියේ පීඩලා හතර හතු පට්ටානේ සත්වඥංග වැඩි. ක්‍රමානුකූලව දැක්ම පිරිසිදු වුණා. දැන් අපි විචිකිච්ඡාවෙන් කරපු අර විඥානි චිත්තේ කිලුටු කැමැත්තෙන් මෙතෙක් කල් කරපු වැරදි දේවල් මේ වැරදි බව දකිනවා. වැරදි බව දකිනවා. මේ ප්‍රිය දෙයට අභිජ්ජා දැඩිසේ ලෝභ වෙලා අපි අල්ලගන්න ගොඩ ගන්න එකතු කරගන්න හදපු මේ ක්‍රියාකාරීත්වය නිසා අපිටම බරක් බයක් බැම්මක් ආපු බව ඒක වැරද්ද වැරද්ද තමන්ම දකිනවා. හරි දේ හරිසේ තමන්ම දකිනවා. ඒකයි වෙන්නේ. දැකීම පමණ දැනීම නෙමෙයි. දැනීමට එහා ගිය දැකීම. දැන් දැකීම කියන එක යෝ පටිච්ච සමුප්පාදම් පස්සති. ඔය වචනේමයි තියෙන්නේ. පසක් කොට දකිනවා. මේ දැනීම කියන එක අපි දන්නවා මේ පංචස්කන්ධේ උපාදානය කර ගැනීම බරක් බව. ඒක දැනීමක්. ඒක දැන් අපි දන්නවා මේ බර නිසා අපිට සහ අනුන්ට ලෝකයට සිදුවන සෑම දේ අත්දකින්නවා අත්විඳ ගන්නවා පසක් කොට දැක ගන්නවා. ඒ පසක් කොට දැක ගැනීමයි යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. ඒ පුද්ගලයායි හේතුඵල ධර්මයේ දන්න ඒ පුද්ගලයායි ආනපාන සති සමාධිය වඩන්න පුළුවන්. ඒ පුද්ගලයාටයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න මඟ පෑදෙන පුද්ගලයා. තේ කියන්නේ ඒ පුද්ගලයා. යේ කියන්නේ යමෙක්. යමෙක් මේ සියලු කරුණ කරන්න දන්නවා නම් ඒ කරන පුද්ගලයා තේ සුප්පටිපන්න. එවන් පුද්ගලයා ඒකට ඒ සුදුසු තත්වයට පත් වුණා. යෝ යේ මේ විදිහට වචන තියෙනවා නම් යමෙක් කියන එක. යම් කෙනෙක් යමෙක්. තේ කියනවා නම් ඒ පුද්ගලයා. එක පුද්ගලයෙකුට විතරක් කියනවා නම් සෝ. දැන් අපි යමෙක් කියලා සඳහන් කළා සෝ කිව්වොත් ඒ එක විශේෂිත පුද්ගලයෙක් සෝ කිව්වොත්. තේ කිව්වොත් ඕන පුද්ගලයෙකුට ඒක අදාළයි. ගාදන්ති කියන්නේ ධම්ම විනය ගාදන්ති. ධම්ම විනයට බහ ගලපා බලා නයෙන් විදී නිදහස් වෙන්නට දක්ෂ වූ ක්‍රමය ක්‍රියාත්මක කරන්න දන්නා පුද්ගලයෙක් ධම්ම විනයේ ගාදන්ති. හේතුඵල ධර්මයට බහ ගලපා බලා ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකයේ අවිජ්ජා දෝමනසං මේ දෙකේ මේ දෙකටම මේ දෙකම හරියට නිවැරදිව කරන්න පුළුවන් පුද්ගලයා ධම්ම විනයේ ගාදන්ති. අරහත් ඵලයටම කිසි දවසක මේ සූත්‍රය මේ එක විග්‍රහයක් එහෙම නැත්නම් අනුධම්ම සූත්‍ර අනත්ත ලක්ෂණ සූත්‍ර දැනගත්තොත් ඒක ඊටත් වඩා කෙටි ක්‍රමයක්. හෙට උදේ ඒ අනුධම්ම සූත්‍ර හතරයි අනත්ත ලක්ෂණ සූත්‍රයයි ඒකෙත් තියෙන්නේ මේකමයි. හැබැයි වෙන වචන වලින් වෙන ක්‍රමයකට මේකමයි තියෙන්නේ. ආයි වෙන එකක් නෙමෙයි. හැබැයි ඒක වෙන වචන වලින් වෙන විදිහකට විග්‍රහ කරලා තියෙනවා. එකම විලට දෙපැත්තකින් තුන් පැත්තකින් හතර පැත්තකින් බහින්න පුළුවන් වගේ අර මෙත්තානුස්සතිය අසුභානුස්සතිය මරණානුස්සතිය ධම්මානුස්සතිය වැඩිම කියන එකමයි මේ අද කිව්වෙත් මේ හෙට කියන්නේත් එදා කියන්නේ. අර සතර සතිපට්ඨානේ වැඩිමමයි ඔය කියන්නේ. අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කර හැබැයි ධ්‍යාන නෙමෙයි. ඔන්න ඔකයි වෙනස. මේ එකකවත් දැන් සත්වට්ඨාන සූත්‍රයේ කොහේ ධ්‍යාන තියෙනවද? අනත්ත ලක්ෂණ සූත්‍රයේ කොහේ ධ්‍යාන තියෙනවද? ඒකත් හෙට බලාගත්ත හැකි එහෙම නැහැ. ඒ වගේම මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කොහෙවත් ධ්‍යාන කතාවක් නැහැ. අභිඤ්ඤා කතාවකුත් නැහැ. මෙතන තියෙන අභිඤ්ඤා අභිඤ්ඤයන් එක වෙන එක. ඒක රූපං අභිඤ්ඤාය, රූප සමුදයං අභිඤ්ඤාය, රූප නිරෝධං. ඒක මේ අර කියන ඔය කියන ධ්‍යාන ලැබලා අභිඤ්ඤා නෙමෙයි මේ වෙන අභිඤ්ඤා. මේක තමන්ගේ හිතේ උසස් මට්ටමේ දැනුම. මෛත්‍රියක් ආව නම් ආන විතරයි දිගටම ආසේවිතාවේ භාවිතාවේ බහුලී කතාව. දැන් මේකේ පොඩි වැරදි අවබෝධයක් තියෙනවා. අපි මෛත්‍රී කළ යුත්තේ කොයි වෙලාවේද? නෑ, වැරදි. අපේ හිතට ද්වේෂයක් වෛරයක් ගැටුමක් අපිට ගැළපෙන්නේ නැති, පෑහෙන්නේ නැති, සීහෙන්නේ නැති, ඇහැට කනට නාසයට දිවට කයට අරමුණක් ආවනම් ඒ වෙලාවට මෛත්‍රී කළොත් ඇති, උදේට නොකලට කමන්නේ. හවසට නොකලට කමන්නේ. ඒක මෙහෙමයි. ඒකත් මේ තමන් හිතාගත්ත මෛත්‍රිය නෙමෙයි මේ. ඒක අර පරිවර්ජනා පහතබ්බා කළාට වරදක් නෑ. තමන්ගේ හිතේ අර අරඤ්‍යගතව අසුඤ්ඤාගාරගතව වෙන්න ඕනේ. ඔව්, හිතෙන්. අපි ඒවට ඒ සද්දබද්ද අපි දන්නේම නැතුව ඔහේ ගියා මේ උලඟට. ඔව්, ඒ මාරුකලොත් ඉතින් ඒක හොඳයි. අර පරිවර්ජනා පහතබ්බා ඒක මෙහෙමයි. ඔය මෛත්‍රිය වඩනවා කියන්නේ මේ වචන ටික කියවගෙන යන එක එහෙම නෙමෙයි. ඒකත් යම් ආකාරයක ඔය අනාර්ය ධ්‍යාන ලැබලා අර අනාර්ය මෛත්‍රී කරලා පුරුදු වෙච්ච පුරුද්ද. හැබැයි අපේ හිතට දවසේ පැය 24 තුල කොයි වෙලාවෙ හරි තරහක් වෛරයක් ක්‍රෝධයක් නොගැලපෙන නොපෑහෙන නොසීහෙන දෙයක් ඇහැට කනට නාසයට දිවට කයට මනට ආවනම් අරමුණු වුණා නම් ඒ වෙලාවේ බහාම මේ ආයුධය අරගෙන මෙත්තානුස්සතිය නැමිති මේ ආයුධය අරගෙන අර තරහ වෛරය ක්‍රෝධය කැපෙනකම්ම නිබ්බිදා කියන තත්වයට පටිනිසගා වෙනතුරු භාවනා එච්චරයි. ඒ වගේමයි රාගයක් ආවනම් කොයි වෙලාවේ හෝ ඒ පැය 24 තුල අර සම්පජානකාරී හෝති වෙනකම් අර අසුභානුස්සතිය වඩලා නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න ඕන. ඒකමයි අවශ්‍යතාවය. ඒකම ආනපාන සතිය, ඒකම සතර සතිපට්ඨානයේ පිහිටීම, ඒකම හතර අනුස්සතිය පූර්ණ වීම. ඔව්, දැන් මේ අපි මේ හැමදාම අතීතයේ මෙතෙක්කල් පුරුදු වෙලා තියෙන වැරදි දේ නිසා නැවත ඔය පුරුද්දට යනවා. ඔව්. ඒකෙන් අපි යම් ආකාරයක මේ ලෝකයේ තුල ලෞකික සුවයක් ලබනවා. ඒ සුවයට අපි ඇලෙනවා. ඒක බොහොම යම් ආකාරයක හුදකලා වීම, ඒ වගේම ඕවගිරියක් කිරීම නිසා මේ ලෞකික වශයෙන් සුවයක් ලකනවා. ඔව්, ඒක මේ නිවන නෙමෙයි. ඔව්, වැරදි පාරක ඒක අන්තිමට ආමිෂ සුවයකට යන්නේ. ඒක නිර්ආමිෂ සුවයකට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි බලන්න ඕන අපි මේ ජීවත් වෙනකොට කරන කියන හිතන සියලු දේ කරන්න පුළුවන්. හැබැයි ඒ කරන කියන හිතන සියලු දේ කරනකොට අපේ හිතට අර රාගයක් ආවොත්, ද්වේෂයක් ආවොත්, මානයක් ආවොත් වහාම අපි අර සතර අනුසති, මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වඩලා නිබ්බිදා කියන තත්වයට පත් වෙන. එතකොට හරි. ඔව් ඔව්, අසඤ්ඤම් වෙනවා. ඔය විඥානයේ වංචක ධර්මයක් ගෙනල්ලා ඔය කොයි විදිහෙන් හරි ගෙනල්ලා එයාට ආහාර හොයාගන්න ක්‍රමයක් හදනවා, සකස් කරනවා. ඒක තමයි කිව්වේ විඥානයේ වංචක ධර්ම කියලා. ලොකු වෙනසක් තියෙනවා පරම මෛත්‍රිය, ආර්ය මෛත්‍රියයි ඔය ලෞකික මෛත්‍රිය. අද වඩන, අද පුරුදු කරලා තියෙන, උගන්වලා තියෙන සියලු දේ මෛත්‍රියක් එහෙම නෙමෙයි. ඕක යම් සීමාවක් කරපු අප්‍රමාණ අසීමිත චේතෝ විමුක්තිය මෛත්‍රිය නෙමෙයි. මම කියපු ගමන්ම ඊට පස්සේ මගේ ගෙදර අයට, මගේ හිතවතුන්ට, මගේ විරුද්ධකාරයන්ට කියපු හැටිය ද්වේෂය. කල්පනා කරන්න, මගේ විරුද්ධකාරයෝ කියපු හැටිය මොකද්ද? ද්වේෂය. ඒක නිකන් වචන ටිකක් විතර. අන්න ඒ වගේ එකක්. ඒක නිසා ඔය ඔය සම්මතයෙන් අද කියලා කරගෙන තියෙන එක තවත් වරදක් කියනවා. මම නිදුක් වෙම්මා, මම නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, මා මෙන්ම මගේ ගෙදර අයද අම්මල තාත්තලද මිතුරෝද හතුරෝ මා මෙන්ම. ඒකත් සම්පූර්ණම වැරදි මමත්වයක් එන කතාවක්. ඒකෙන්මයි අවසන් කරන්න ඕන. ඒකමයි කරන්න ඕන. කරන යුතු එකම දේ මොකද්ද? කායේ කායනුපස්සනාවේ ආනපාන සති සමාධියේ පිහිටා දවසේ පැය සියලු වෙලාව අනික් සියලු වැඩ කරමින් ඉන්න ඕන. ඒකමයි කරන්න ඕනේ. එකම දේ මුල් දේ, පළමු දේ, අවසාන දේ. අනික් ඒවා වෙනවා, සිදු වෙනවා. අනික් ඒවා සිදු වෙන බව විතරක් තමන්ගේ හිතේ තමන් පජානාති. එහෙමනම් තමන්ගේ හිතේ ඇතිවන මේක කර ආනපාන සති සමාධිය කරමින් යනකොට තමන්ගේ හිතේ ඇතිවන මේ පිරිසිදු වීම, වෙනස් වීම තමන් විසින් තමන් තුලින් දැක ගන්න ඕන, දැන ගන්න ඕන. එච්චර. ඔව්, ඒවා ඒ පටික්කුල මනසිකාර්ය, ධාතු මනසිකාර්ය, නවසීවතික මනසිකාර්ය අපිට ඕන වෙන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන අර මේ දෙවෙනි පියවර විපස්සනා අනුපස්සනා යන්නට උපකාරමන මේ මමත්වය, මඤ්ඤතාවය, නිච්ච සුඛාත්ත, ඝන සංඥාව, දුව සංඥාව දුරු කරන්නටයි මේ පටික්කුල මනසිකාර්ය, ධාතු මනසිකාර්ය, නවසීවතික මනසිකාර්ය තුනම උපකාර කරගත යුත්තේ. දැන් තවත් එකක් තියෙනවා. ප්‍රඥානුසාරී පුද්ගලයාට ඔය තුනම එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සද්ධානුසාරී, ධම්මානුසාරී, වීර්යානුසාරී පුද්ගලයාට ඔය තුන බොහොම උපකාර වෙනවා. පෙළගස්සන්න අවශ්‍ය වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණණය කරගන්නට උපකාර වන ආකාරයට තමන්ගේ හිතට වර්තමාන මොහොතේ අරමුණු වන අරමුණ පිළිබඳව ආනපාන කිරීම පමණයි. වර්තමාන මොහොත එකක්. එතෙන්දි සීමා වෙනවා අතීතයක් නෙමෙයි, අනාගතයක් නෙමෙයි, මේ වර්තමාන මොහොත. හැබැයි මේ වර්තමාන මොහොත දිගටෝම ගඟක් වගේ වේගයෙන් අද ඉනම් මරණ මොහොත දක්වාම වර්තමාන මොහොතත් දිගටම වේගයෙන් යනවා. ඒ වර්තමාන මොහොත තුළ තමන්ගේ හිතට, හිතට කිව්වහම ඇහැට, කනට, නාසයට, දියට, කයට, මනට කියන හයටම අරමුණු වන අරමුණ පිළිබඳව හරි හැටියට දැනගෙන ඒ අනුව ඒ වැරදි අරමුණක් නම් පජහති, පහනාති, පස්සති, ඒක ආශ්‍රය කළ යුතු අරමුණක් නම් ආශීවිතාය, භාවිතාය, බහුලි. අර පජහති, පහනාති, පස්සති අරමුණ නැවත ආනපාන සතියේ සමාධියට ගන්න. අර ප්‍රහාණය කරපු වැරදි දේ වෙනුවට එතෙන්ට හිස් වෙන තැන්ට හරි දේ අනුතිවත්ත නැටේන ආකාරයට ගන්න ඕන. ද්වේෂය නම් මෛත්‍රිය ගන්න ඕන. අර රාගය නම් අසුභානුසතිය වඩලා සුන්දර භාවයෙන් කළා නෙක්කම්ම ගන්න ඕන. මානය නම් මෝහය නම් නිහතමානී වෙලා අර අනිච්ච දුක්ඛ අනාත්ත නිබ්බිදාගින් තත්වයටපත් වෙන්න. ඒකමයි ආනපාන සත්‍ය සමාධිය. හැම තැනකම තියෙන්නේ ආනපාන. එකක් අයින් කළ වැරදි එක හරි එක ඇතුළට ගන්නවා. ඒකමයි ආනපාන. වෙන මොකක්ද? ඈ? ඉස්සෙල්ලා හඳුන ගන්න ඕන. හඳුන අරගෙන මේ වැරදි අයින් කරන්නත් ඕන. පහත පංච පහිනම් හදි ගන්නත් ඕන. භාවිත පංච පහින. දෙකම නම් හිත හිස් වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි කිව්වත් අපි මේ තරහ එන හැම වෙලාවෙම තරහ අයින් කරනවා. එකක් විතරයි, පාන විතරයි. ආන නැහැ. හිත හිස් වෙන ටික දවසක් යනවා. අසුභානුත්තිය වඩනවා කියලා පිළිකුල් භාවනා එකක් විතරයි. අපි අර හිත හිස් වෙනවා. ඒ වගේම අනිත්‍ය දුකනත් බඩලා නිත්‍ය සුඛත් අයින් කළේ නැත්නම් නිබ්බිදාගින් රද්දටපත් වෙන්නේ නැත්නම් හිත හිස් වෙනවා. ඒ දෙකම දේනුම් ගන්න ඕනේ දෙකම කරන්න ඕනේ ඒකයි අවශ්‍යතාව. ඒකම තමයි මරණ මොහොතේ එන්නේ මේ බෞලව පුරුදු කරපු දේ. බෞලව පුරුදු කර දේ තමයි ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය. ඒකම තමයි ඵල විපාක දෙන්නේ. ඒ ගතිය තමයි ප්‍රතිසන්දියක්
කියන්නේ.
ඔව්. ඒක ඒ ආර්ය ඵලයේ වුණත් නැවත ජාතිසෝතාපන්න හැටියට ආයි උපදිනා. ඊට හයන්න ටිකක් ආයි අර පුණ්‍යභාව පහින් නැස නැති නිසා ආයි ජාතිසෝතාපන්න හැටියට නැවත නැවත උපදින්න පුළුවන්. ඔව්. කාමයෙන් වෙන්වීම, නිකුත් කිරීම, හිත නිදහස් කර ගැනීම. කාමෙහි විවිච්ච, පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච කියන තත්ත්වය නෙක්කම්. කාමෙහි විවිච්ච, වී කියන්නේ වෙන් වූ සිත. කාමෙන් වෙන් වූ සිත, කාමෙන් නිදහස් කරගත්ත සිත, පාපයෙන් අකුසල ධර්මයෙන් වෙන් කරගත්ත නිදහස් කරගත්ත සිත කියන එකයි විවිච්ච. අර ඉච්ච තියෙනවතර විච්ච විවිච්ච. දැන් අපි හොඳට තේරුම් ගන්න ඕන අපේ හිතට දැන් මේ ඇහැට කන්නට නාසයට දිවට කයට නෙමේ ඔය සිතිවිලි අරමුණු වෙන්නේ මනට. අතීතයේ තියෙන මතක සටහන්. අපි දැන් ඇහැ පියාගෙන කොහේ හරි භාවනාවක් කරන්න ගියා. මෙහෙම භාවනා කරනකොට දැන් ඇහැ වහලා කනට ඇහෙන නැතිව නාසයට දිවට කයට එන අරමුණුත් නෙමේ. අපි හොම් ටිකක් වෙලා ඉන්නකොට විඤ්ඤාණය කරන්නේ අර මනසට එන අරමුණු මතු කරලා ගන්නවා. එතකොට එන්න පුළුවන් කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර. ඒ වගේම එන්න පුළුවන් ධම්ම විචය සම්බොජ්ජංගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඔය ඔයා තමයි එන්නේ. එක අලෝබාදේ සමෝහ එන්න පුළුවන්. ඒකෙන් අපි දක්ෂ වෙන්න ඕන මේ හොඳ යහපත් නිවැරදි අරමුණ අරගෙන ආසේ විතාය භාවිතාය බහුලී කතාය කරන්න, සහ අර බැරදි කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාරාවනම් කාම විතක්ක විචාර නෙක්කම්ම කරලා අනභිජ්ජා කියන තත්ත්වයෙන් නිදහස් කරලා අයින් කරන්න. ව්‍යාපාද නම් අව්‍යාපාද විතක්ක මෙත්තානුස්සතියෙන් වඩන්න. විහිංසා විතක්ක නම් අවිහිංසා විතක්ක කියන තත්ත්වයට හිත පිරිසිදු කරගන්න. ඒක අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක විචාර වලට තමයි අර දෙපැත්තම තියෙන්නේ. අර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වලට ඒක ආශේ විතයි භාවිතයි බහුලී කතා. මතක් කරලා දෙයක් ගන්න පුළුවන්. ඒ මතක් කරලා ගත්ත දෙහෙත් හොඳ නම් යහපත් නම් අර කියන කාම විතක්කයක් විචාරයක් විහිංසා විතක්ක කියන නම් ඒකටත් තර්කමයි. හොඳ යහපත් දෙයක් නම් ඒකටත් තර්කමයි. ඒක දෙකක් නෑ. මතක් කරලා ගන්නවා ඉබේ එනවා කියලා දෙකක් නෑ. දෙකේම ඔය සේවිතා අසේවිතා දෙකම තියෙනවා. ඈ දැන් ඕකේ වචන දෙකක් නේ තියෙන්නේ. සංසාර. සාර කියන්නේ එක වචනයක්. අසාර කියන්නේ ඒකේ විරුද්ධ වචනය. සං කියන්නේ අපි දැන් වර්තමාන මොහොතේ හෝ අතීතයේ හෝ එකතු කරගත්තදී. එකතු කරගන්නේ හේතුවක් නිසාමයි. ප්‍රිය දේට ඇලීම එකතුවක්. අප්‍රිය දේට ගැටීම එකතුවක්. ප්‍රියාප්‍රියාතර මැනීම එකතුවක්. ඒ නිසා සං කියන්නේ එකතුවක්. දැන් වචන තුනක් තියෙනවා. සං, අසං, සංඛය. ඔය වචන තුන තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගන්න ගිය කාලේ තමයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ කාලේ. දැන් සංසාරයි කියලා බුදුහාමුදුරුවෝ කාලයක් තුල හිතාගෙන හිටියා. මේ සං මේ එකතු කර දේ එකතු කරන දේ මේ රාගය ද්වේෂය මෝහය අලෝභ ආදේශ මෝහය ඇටියට අයින් කරන්න පුළුවන්. අසං මේ එකතු කරගත්ත දේ ශේෂයක්වත් ඉතුරු නොවේ ක්ෂය කළා කපලා අයින් කළා නැවත එකතු නොකරන ආකාරයටම කෙලවර කරන්න පුළුවන්. රාගක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය මේ තුන සංඛය. දැන් අපේ සිංහල භාෂා වචන තියෙනවා සංඛ්‍යා. සංඛ්‍යන්නේ එකතු කිරීම වැඩි කිරීම, ක්‍යා කියන්නේ අඩු කිරීම වැඩිම, අස් කිරීම ඉවත් කිරීම අයින් කිරීම. සංඛ්‍යා කියන්නේ එකයි. දැන් ඒ වගේ මේ අපි එකතු කරන්නේ සාරවත් දේවල්. ඒ එකතු කරන කාලයට කියනවා සංසාර. ඒ එකතු කරන දේ වැරදි නම් සං අසං කරනවා. ඒ එකතු කරගත්ත දේ තියෙන නිස්සාර බව, අසාර බව, අනාත බව දැක්කනම් මේ එකතු කිරීම සාමුලින්ම නැවත ඉදිරියට නවත්වනවා. සංඛය, රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය මේ වචන තුනක්, සාර, සංසාර, අසං, සංඛය මේ තුන මාගධි භාෂාව එක්කලා. සාර අසංඛය කප්පය, කප්පය කියන්නේ කාලපරාසය. මේ වචන තුනේ මේ තේරුම් තුන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා ඒකේ ඵලය ලබා ගන්නට ගිය කාලය සාර අසංඛය කප්පය. නැතුව මේකට කොහෙන් කවුරු කොතනදි ධම්මයක් දන්නේ හතරක්. දැන් සිංහල භාෂාවේ කියනකොට හතර අසංඛ්‍ය කල්පයක්ෂයක් වෙනුම් කරුවයි කියලා කියන්නේ. මාගධි භාෂාවේ එහෙමනම් තියෙනවනේ චතු එක්ක චත්තාරෝ එතෝ චතුන්නයි. එහෙම වචනයක් උතන නැහැ. උතන තියෙන්නේ මේ සංසාරයි කියලා දැකපු කාලේ අසංකල යුතුයි කළ හැකියි කියන දකින කාලේ ඒ වගේම සංඛය කරන්න පුළුවන්. මේ එකතු කරගන්න වටිනවා කියලා මෙතෙක් කල් අපි එකතු කරගන්න. අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං. තුන් ආකාරයකට සන්දා සං දැක්කා, එකතු කරන පුදේ දැක්කා, සං අසං කරන්න සන්දා විස්සං සංවලින් වෙන් වෙලා අස් කරන්නට පුළුවන් බව දැක්කා. නිබ්බිසං මේ සං බිහි කිරීම, අලුතෙන් උපදානය කර ගැනීම, අයිති කර ගැනීම, එකතු කර ගැනීම සහමුලින්ම නැවැත්තුවා නිබ්බිසං. ඒ අනුව විසංකාර ගතං චිත්තං මෙතෙක් කල් සංසාකාර කළ එක විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. මේක තමයි බුද්ධ භාෂිතය. සං තේරුම් ගත්තා නම් මේ සං පිළිබඳව බොහෝම මේ සංදේශනා 10ක් විතර මම මේ කාලය තුල දේශනා කරලා තියෙනවා. බොහොම ගැඹුරු විදිහටත් සරල විදිහටත්. ඉතින් ඒවා මම මෙතන දැන් විග්‍රහ කරන්න ගියේ නැහැ. මේ සං කියන්නේ අපි මේ රූප, වේදනා, සංඥා, සංකාරය හැටියට පංචස්කන්ධයේ උපාදානය කරගෙන අල්ලගෙන එකතු කරගෙන ගොඩ ගහගෙන මේක තමයි සං. ඒක තමයි සාර. ඒක සාරයි කියලාමයි පෘථග්ජන පුද්ගලයා දකින්නේ. ඒක බරක් බය, බයක් බය, බැම්මක් බව, බලයක් බව තේරුම් ගත්තට පුද්ගලයාට පුළුවන් ඒක අත්තරින්න. අසම් එකතු කර ගැනීම සහමුලින්ම ක්ෂය කරන්න පුළුවන් රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිසා. ඒ අනුව සංඛය කරන්න පුළුවන්. මේ තුනම දැක්කොත් අන්න සාර, අසං, සංඛය කියන මේ කාරණා තුන දැක්කොත් ඒ තුනේ එකතුවක් තමයි සාර අසංඛය කප්පය කියන්නේ. වෙන මොකක්වත්. ඔකට පස්සේ කාලයක සිංහල මිනිස්සු පරිවර්තකයෝ අටුවාකාරයෝ ලක්ෂය කියන වචනයකුත් දැම්මා. කොහෙන් හරි කවුරු හරි කවදා හරි ඔකට අර සතර අසංඛය ලක්ෂයක්, ඊට පස්සේ අට අසංඛය, දොළොස් අසංඛ කතාවකුත් මේවා පස්සේ කාලෙක මේ අටුවාකාරයෝ බෞද්ධ සාහිත්‍යයේ දාපු වැරදි වචන විග්‍රහයන්, තේරුමක් නැති, අර්ථයක් නැති, ධර්මයක් නැති, මිනිස්සු මුලා කරපු දේ ආගමේ තියෙන දේවල්. මේක තේරුම් ගන්න සං දැක්කනම් සං තේරුම් ගත්තනම් ධම්මෝ සම්දිත්තිකෝ වුණානම් ඒ පුද්ගලයා නිවනට පත් වෙනවා. මනස සහ ඔව් දෙකක්. දැන් චිත්තය කිලුටු වෙන්නේ රාගය ද්වේෂය නිසා. මනස කිලුටු වෙන්නේ රාගය ද්වේෂය නිසා. ඔය මහා භූත තුන වාපිච්චම් තුන කිලුටු වෙනවා. කිලුටු ගමම්ම මේ ලේ ධාතුව අර සෙම් කෝප වෙලා වා කෝප වෙලා පිට කෝප වෙලා යම් ආකාරයට ලේ ධාතුව ඒක බලපානවා. ඊට පස්සේ අර අපිරිසිදු ලේ ගිහිල්ලා අර මොලේ ශෛල වටා තියෙන සියුම් ලේනහරවල අර අපිරිසිදු ලේ කිලුටු ලේ ගියාම ශෛල පිච්චෙනවා මොට්ට වෙනවා. එතකොට වෙන්නේ මොකෝ? අර මෙනෙහි කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම පිච්චිලා යනවා. ඒක තමයි මොට්ට වෙනවා කියන්නේ. මෝහය කියන්නේ. මෝහය කියන්නේ එතකොට මේ මුල මොකද්ද? රාගයයි ද්වේෂයයි. ඒක නිසා ඵලය තමයි මෝහය. දැන් මෝහය ඇති වුණාම නිතරම රාගයට ද්වේෂයට යලිත් කැමති. ඒක නිසා නැවත නැවතත් මේ චක්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි හේතුව රාගයයි ද්වේෂයයි, ඵලය මෝහයයි. දැන් අපි මේ ඵලය අයින් කරන්න නම් අපි හේතුව අයින් කරන්න ඕනේ. ඒක තමයි න මෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිව්වේ. න මෝ තස්ස තස්ස කිව්වේ හේතුඵල ධර්මයට බහගල බබලා. දැන් මේක අනිත් පැත්තටයි තියෙන්නේ. අපි දැන් කියන්නේ අනිත් පැත්තට. මෝහය නැති කරන්න නම් අර හේතු තමා නැති කරන්න ඕනේ. හේතු තමා වත බග කළ විභංග කළ බලන්න ඕන. රහ බැලීම අත්තරින් ඕන. ඔය හැකන්නාසේ සංමා රාගෙන් ද්වේෂෙන් මොහෙන් මිදී නිදහස් වෙන්න ඕන. සං බුද්දස්ස මේ රාගමුල ද්වේෂමුල මෝහමුල සාමුලින්ම බව උදුරා දමන්න ඕන. මුල් තුන උදුරා දාන්න. ඒක තමා මේකේ පරමාර්ථ ධර්මාර්ථය මේ කියන ගාථා. මේක මුළු බුද්ධ දේශනාවම බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුලම දේශනා කළේ. ඔය මෝහය සාමුලින් නැති කරන්නට අර රාගය ද්වේෂය සියලු දේ අර හිතෙන් අයින් කරලා දැම්මේ. ඒ නිසා මේක මේ හේතුඵල. හේතුව තමයි අපි අර භගවා අරහන් සම්මා සම්බුද්ධෝ ඵලය තමයි න මෝ. න මෝ කියන්නේ මව් කුසයකට යෑම සහ මුලින්ම නැවැත්තුව නහි ජාතු ගබ්බ සෙයියක්. මව් කුසකට යන්නේයි මෝහයක් තියෙන නිසායි ශේෂයක් හරි. මෝහය නැත්නම් මව් කුසකට යෑම සහ මුලින්ම නැවැත්තුව. ක්‍රියාත්මක කිරීම නිසා වේගයක් වේදනාවක් ආවම විඥානය කියලා ශක්තියක් ඉපදිනවා. ඒකත් ඵලයක්. හේතුව මොකද්ද? චක්කුංච පටිච්ච රූපේච කියන වේගය. ඒකේ ඵලය විඥාන ශක්තියක් ඇහිලා භ්‍රමණය කරලා. අර දැන් මම උදාහරණයක් දුන්නනේ. දැන් පෙට්‍රල් තිබුණට කාර් එකේ එන්ජින් එක තිබුණට රෝද තිබුණට අපි වේගයක් ක්‍රියාත්මක කළේ නැත්නම් පෙට්‍රල් පුච්චලා අර රවුම් කරකවන්න බෑනේ. කරකවි නැත්නම් ඒක රිය වෙන්නේ නැහනේ. ඒ නිසා පෙට්‍රල් තියෙනවා ටැංකියේ. එන්ජින් එකක් තියෙනවා. හැබැයි අපි කරකවන්නේ නැහැ. කරකවන්නේ නැත්නම් රිය නැහැ හරිය. ඔව් දැන් මෙහෙමයි. දැන් අර නන්ද කුමාරයව අර රජ වෙන දවසේ ඔටුනු පළඳින දවසේ මේ ජනපද කල්යාණි කසාද බැඳින දවසේ එක්කන් ගියාම අර මිනිස්සු ඔක්කොටම තරහ ගියාද නැද්ද? නමුත් මේ හේතුව නිසා මේ සංසාර තව දුක් විඳින බැරි වෙලාවක් කතාද බැඳනන් ඉඳ මොකද වෙන්නේ ඒ වගේ තමන්ගේ දරුවට උනත් ටිකක් වේගයක් වේදනාවක් ඒ වෙලාවට ආවත් යුතුයකම වගකීම නිවැරදි ආකාරයට කරන්න ඕන බුදුහාමුදුරුක පෙනේ තියන්නේ පුප්පන්න ගහන්න නෙමෙයි පෙනේ පුප්පන්න ඕන බ්‍රහ්ම දණ්ඩනේ හරි දෙන්න ඕන එතකොට ඒ දරුවා පාලනය වෙයි පොඩි දරුවක් එහෙම වුණා දරුවට ණයක් එනවා ඒක ඒ දවසේම අපි සමාව ගන්න ඕන දරුවට උගන්වන්න ඕන එහෙම එකක් වෙන්න පුළුවන් එහෙම එකක් ඕනම කෙනෙකුට සමහර විට දැන් මේ මම ධර්මයේ කියන කොටත් මේ දැන් අවුරුදු 40 50ක් ආපු එක එයාට ගැලපෙන්න නම් එක පාට දෙවෙනි වේශයක් එනවා ඕක නෙමෙයිනේ අපි අහලා තියෙන්නේ එහෙම එන්නේ නැද්ද අනන්ත අප්‍රමාණ එහෙම වෙනවා ඔව් එහෙම ඇහිලා මෙතෙන්ටම ආවා ඉතින් බැස්ස ගල ටිකක් මේ මානස හොඳ නැති ආම්දුරු නමක් ඇවිල්ලා දවසක් දෙකක් අහගෙන හිටියා ඔය මොනවද කියන්නේ අපි ඔවත් මේ ඇහලා තින්නේ අපි ඔයත් මේ වහන දාවේ කියලා නැගිටලා ගියා යන්නේ අපිට කරන්න දෙයක් නැහැ අපි ඒ ආම්දුරුන්ට තරහ වුණෙත් නැහැ අනුකම්පා කළෙත් නැහැ අනිපාර දැන් සිවුරටලා ගිහිල්ලා ලියන්නේ අපිට කරන්න දෙයක්වත් නැහැ ඵලයේ විපාක දුන්න දැන් කොහේ ගියාද නැහැ ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ ඔව් වඩන්න ඕන ඒකයි වැඩේ මේ හේතුඵල ධර්මය ආනපාන සති සමාධි අපි දැනගෙනම කරන්න බොහෝ දුරට අපි දැන් මේ ජීවිත කාලයම අහපු නැති දෙයක් වෙන්න පුළුවන් දැන් මේ අහන්නේ ඒකයි කිය පුබ්බේ ආනනුසුද ඒ අහපු දෙයම අහගෙන ඉන්නියොත් එහෙම නිවන් දකින්නත් බෑ ඒක මහන නම් බුදු කෙනෙක් බුදු වෙන්නෙත් නෑ ඒකම කියන්න නම් ඔය සීල් රකින්න නම් ඔය කියන සම්මත සම්ප්‍රදායික භාවනා කරන්න නම් ඔය කියන සම්මත සම්ප්‍රදාය වස් වසල කටින පිංකම් කරන්න නම් ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙමෙයි. ඒවා සම්මත. ඒවා සම්ප්‍රදාය. ඒකෙන් නිවන් දකින්න බැරි බව තේරුම් ගත්ත නිසා මේක මේකින් ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඔය නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධ හේ භාග්‍යවතු අරහතුන් වහන්සේට මම වගේ වන්දනාව පූජාව කරමි කියලා කියා ඉන්නවා. හැබැයි මෝහය නැති කරන්න එතන බෑ. ඉතින් මේක ඊට වඩා ගැඹුරු අර්ථයක් මේ ධර්මයේ තියෙන බව තේරුම් ගන්න ඕනේ. තියෙන බව දැනගන්න ඕනේ. ඒකයි ධර්මය කියන්නේ. හොඳයි තව ඔව්. රූප නිරෝධ කිරීම. රූප කිව්වේ අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ මහා භූත හතර තමාර කබලින්කාර ආහාර මනෝ සංජේතන ආහාර පස් ආහාර විඥාන ආහාර ඒ හතර තමා මේකේ නිරෝධ කළ යුත්තේ ඒවා ඒ ආහාර දැන් අපිට මෙතන හොඳට තේරුම් ගන්න ඕන අපි මේක සමුදේ මේක දිගේ රෝධ ගැසීම අල්ල ගන්න අයිති කරගන්න එකතු කරගන්න ගොඩ ගහගන්න උපාදානය කරගන්න කරන දෙයි රෝධ සමුදය ඒකයි නිරෝධ කරන්න ඕන නැතුව මේ ආහාර නිරෝධ කියන්නේ කෑම නොකා ඉන්න එක නෙමෙයි තේරුණාද ඒ දිගේ අපි අර පිනවා පිනවා විඳවා විඳවා රවුම් ගගා සංචේතන පැවැත්වීමයි මේක මේ ආහාර නිරෝධය අර වේදනා සංඥා සංකාර තුනටත් අදාළයි. අතන අර සංචේතනා පැවැත්වීම සම්පස්ත කිරීම ඒවා ඔක්කොම මේකටම අදාළයි. ඒක නිසා මේ ආහාර නිරෝධෝ රූප නිරෝධෝ අර පස නිරෝධෝ වේදනා නිරෝධෝ සංකාර සංචේතනා නිරෝධෝ සංකාර නිරෝධෝ අර බාහිර ආයතන වල සම්පස්ත නිරෝධෝ සංඥා නිරෝධෝ ඒ හතරම එකයි. නමුත් අපි මේක විභංග කරලා බෙදලා පෙන්නනවා. අර ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරමයි ඔය පියවර පහේම තියෙන්නේ. නැතුව වෙනමෙන් වෙන් කරලා ගන්න බෑ. නමුත් අපි විභංග කරලා බෙදලා න්‍යායාත්මකව අපි පෙන්නනවා. ප්‍රායෝගිකව ඔය එක රූපයක් ආව ගමන් රූප වේදනා සංඥා සංකාර විඥාන පහම එකටම එනවා. නිරෝධ කළ ගමන් පහම එකටම නිරෝධ වෙනවා. ඒකත් තේරුම් ගන්න ඕනේ. පස්ස නිරෝධ කරන්න පුළුවන් සම්පස්සයි නිරෝධ කරන්න ඕනේ. පස්ස නෙමේ සම්පස්ස. සම්පස්සයි නිරෝධ කරන්න. අර සම්පස්ස ජා වේදනානේ වෙන්නේ. එතකොට පස්ස නිරෝධ කරන්න බෑ සම්පස්ස නිරෝධ කළ හැකි. සම්පස්ස නිරෝධ කළාම පස්ස ඉතුරු වෙනවා. ස්පර්ශය තියෙනවා. අර අපි දිගේ පිනවීමක් විඳවීමක් මැනීමක් නැත්නම් එතන පස්ස තියෙනවා සම්පස්ස නැහැ. එතන භව තියෙනවා සම්භවං නැහැ. එතන තණ්හාවක් උපාදානයක් වේගයක් නැහැ. එතන තියෙන්නේ පසාදෝ ආදිමොක්කෝ. එනිසා අවිද්‍යා මූලපටිච්ච සම්පාද විග්‍රහය කුසල මූලපටිච්ච සම්පාද විග්‍රහය දෙකේම විග්‍රහය කරලා තියෙනවා. නෑ අරහතුන් වහන්සේට තියෙන පස්ස පෘථග්ජන පුද්ගලයාට තියෙන සම්පස්ස. අරහතුන් වහන්සේට තියෙන භව බුද්ධ භව බුද්ධ ජාති පෘථග්ජන පුද්ගලයාට තියෙන සම්භව සංජාති. සන්තියනවා සංකාර කරන හැම අවස්ථාවකම සම්පස්ස සම්භව තියෙනවා. සංකාර නිරෝධ කරන හැම අවස්ථාවකම පස්ස නිරෝධ වෙනවා වේදනා නිරෝධ වෙනවා. ඒ අනුව සම්භව නිරෝධ වෙනවා භව බුද්ධ භව බුද්ධ ජාති භවට පත් වෙනවා. කාට වුණත් මේ සාරයි කියලා සං එකතු කරගත්ත දේ අත්තරිය හැකි අත්තරිය යුතුයි අසං ඒ එකතු කරගත්ත සියලු දේ අශේෂ විරාග නිරෝධෝ ශේෂයක්වත් ඉතුරු නොකර අලුතෙන් අපි එකතු කිරීම නැවැත්තුවා නම් සංඛය කාටත් බුදු බවපත් වෙන්න ඕකයි. එක පුද්ගලයෙකුට බුදුහාමුදුරන්ට විතරක් නෙමේ සියලු පුද්ගලයෝ ඔය සාර අසංඛය මේක ක්‍රියාකාරකම් තුනක් මිසක් වචන ඉලක්කම් තුනක් නෙමෙයි මෙතන. මේකයි ඔය බුද්ධඝෝෂ හාමුදුරුවොත් පස්සේ අටුවාකාරියොත් සියලු ක්‍රියාකාරකම් නම් වලට ඉලක්කම් වලට වචන වලට නාමපද වලට ඉලක්කම් වලට දැන් සුවාසුහාර දහක් කළා. අර බුදුහාමුදුරුව සත්‍යගත කළ එක හති හතක් කළා. ඒ ඔක්කොම වැරදි. ඒවා ඔක්කොම යම් ආකාරයක ක්‍රියාකාරකම්. ඒවා ඉලක්කම් වලට දාලා ධර්මයේ විකෘති කළා විනාශ කළා වෙනස් කළා නිවන මඟ වැහුවා. ඒක නිසා ධර්මය අධර්මය කළා මේ පාර වැහුවා. ඒකයි කලේ. මේක තේරුම් ගන්න ඕනේ. ඔව් දැන් මේ ධර්මයේ මතුණාට පස්සේ අපිට පුළුවන් තේරුම් ගන්න අපි කළ යුතු සහ නොකළ යුතු දේ. අපි දැනගත යුතු සහ මේ විවෘත කරගත යුතු දේ එච්චර වෙනස් වෙනවා. මේක සමහර විටක බාහිර දාරු වීර්යතුමාට ගියේ විනාඩි ගානයි. ඒක ඒ වගේ දැන් මෙතෙන්ට ඇහිලා මෙතෙක් ආපු කාලේ සාරාසං ඊට පස්සේ මෙතනින් අසං සංකය විනාඩි ගානකදී තේරුම් ගන්න පුළුවන්. ඒ කාලේ තමයි කාටත් බුද්ධත්වයට පත්වෙන කල්පය. කල්ප කියන්නේ කාල පරාසයක්. යම් සීමාවක් නැහැ. දැන් මාගදී භාෂාවේ කල්පය කිව්වහම ඒක කියවම ලක්ෂයක් හෝ කෝටියක් හෝ දවසක් හෝ වෙන්න පුළුවන් විනාඩි 5000ක් වෙන්න පුළුවන් අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. ඒ කල්පය කියන්නේ කාල පරාසය. ඌවා සාහිත්‍ය ඔය සාහිත්‍යකාරයන්ගේ කතා. අගසව් වෙන්න යම් අධිෂ්ඨානයක් ඇති කරගෙන ඒ අවශ්‍ය දේවල් කරන්න ඇති. ඔව් ඉතින් ඕවට මේ රවට එන්නේ පව් පාසකම්ම. ඕවමයි යහන්නේ උපාසකම්ම. ඔව් අගසව් වෙන්න ප්‍රාර්ථනා කරනවා සමහර අය. සමහර බුදු වෙන්නත් ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ බුද්ධ කියන එක මොකද්ද කියලා තේරුම් ගත්තේ නැති නිසා. බව උදුරා දැමීමයි බුද්ධ. මොකද්ද මේ රාග බව දවේශ බව මෝහ බව හිතෙන් උදුරන අගසව වෙන්න ඕනත් නෑ. දැන් මේ තව විනාඩි පහකින් දායකින් දවසකින් දෙයකෙනුත් බව උදුරාදාන්න පුළුවන්. තේරුණා? එච්චර ලේසියෙන් පහසුවෙන් මේ කරගන්න ඕන එක අගසව් පාරමිතා පුරලා අධිෂ්ඨාන කරගෙන මේ පෙරුම් පුරලා තව කල්ප ගාන තව කොයි බුදුවරයකිද කල්පනා කරලා බලන්න කොච්චර කාලයක් දුක් විඳින්න වෙයිද කියලා. මොකටද ඔය වැරදි දේවල්? දැන් බලන්නකො මේ ලංකාවේ අගසව් වෙන්න අර අර මොකද්ද සීවලි හාමුදුරුව වගේ එහෙම නැත්නම් අර තව අසූ මහ ශ්‍රාවකයෝ වෙන්න ප්‍රාර්ථනා කරන මිනිස්සු මෝඩ මිනිස්සු අනන්තයි අප්‍රමාණ. හැබැයි මේ ලංකාවේ වෙන කොහෙවත් ලෝකේ ඔයා නැහැ. වෙන කොහෙවත් ලෝකේ ඔයගේ මිනිස්සු නැහැ. කොහෙද ඉන්නේ? ඔය මෝඩ මිනිස්සු ඉන්නේ මේ රටේ. ඒකයි මේක බුදුම. ඔව්. ඕක මේ මේ තියෙන්නේ මේ පංචස්කන්ධේනේ. ඔය කාපු ගමන් මොකද වෙන්නේ? තව පැය දෙක තුනක හතරකින්. එහෙම දෙයක් මේ අර පාත්‍රය පෙන්නලා තියෙන්නේ. ඕක මේ ඔය 1920 ගණන් වල 30 ගණන් වල කවුරු හරි මිත්‍රයෙක් මේ පුද්ගලයෙක් මේ දාණය නැති වුණාම මේ දානයක් දැම්ම මේ සීවලි කියන චරිතයක් අරගෙන පාත්‍රයක් අරගෙන පින්තූරයක් ගහගෙන හැම ගෙදරකම සීවලි පින්තූරයක් දැම්ම. මිනිස්සුත් හිතුවා මෝඩ මිනිස්සු සීවලි පින්තූරය තියනවා නම් අපිට සියලු දේ ලැබෙනවා. සීවලි හාමුදුරන්ට ඕවා මේ බෞද්ධ සාහිත්‍ය මෝඩ වැඩ. තේරුණා? දහමකට කොහොමවත් එන්න පුළුවන් දෙයක් මේ ඔතන වුණේ අර සීල සමාධි ප්‍රඥා කියන බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ත්‍රිසිකාව දාන සීල භාවනා කියලා පැවැත්මට හදාගත්තා. ඊට පස්සේ පැවැත්ම මිසක් දැන් ආගමේ තියෙන දාන සීල භාවනා පැවැත්ම බුදු දේශනාවේ තියෙන සීල සමාධි ප්‍රඥා ත්‍රිසිකා මේ දෙක දැන් කලවම් කරගෙන පටලවාගෙන කන පිට ගහගෙන ඒකයි උනේ. එනිසා මේ සියලු දේ බුදුහාමුදුරුවෝ කියපු දේ පස්සේ කාලෙක අටුවාකාරයෝ ඒ මිනිසුන්ට ගැළපෙන විදිහට ඕන විදිහට ඒ අවස්ථාවේ ඒ ඒ පුද්ගලයා තමන්ට ගැළපෙන විදිහට ඕන විදිහට පාලකයොත් නායකයොත් ඔය මහානායක හාමුදුරුවරු ඒ කාලෙ ඉඳන්ම හිටියා. ඒ අය තම තමන්ට ඕන විදිහට ධර්මය අධර්මය කළා. මේ දේශනාව බුද්ධ දේශනාව වෙන වෙන විදිහට වෙන වෙන භාෂාවලින් තා වචන වලින් අර්ථ ධර්ම නිරුක්ති දාලා තමන්ට ඕන විදිහට හදාගත්තා. තමන්ට වාසියටත් ලාභයටත් ලේසියටත් පහසුවටත් වරද වරද හැටියට නොදැන වරද පිළිගත්ත සම්මත කරගත්තා. ඒ අනුව නිවන වැහුණා. ප්‍රතිඵලය ග්‍රන්ථ ධූරේ පිරුණා. විපස්සනානුපස්සනා ධූරේ සහ මුලින්ම මිනිසුන් අතරින් විනාශ වුණා නැති වුණා. ඒකයි උනේ. හොඳයි එහෙනම් අදටත් මේ ධර්ම දේශනාව සාකච්ඡාව අවසානයි. මං හිතන්නේ අර මොකද්ද ආනන්තරිය පාප කර්මය සහ සංඝබේද සූත්‍රයේ පොත දුන්නාද ලැබුණාද? දැන් අර ඉස්සෙල්ලා ආපු අයට ඉස්සෙල්ලත් ඔය සංඝබේද සූත්‍රය පොත දීලා තියෙනවා. දැන් අලුතෙනුත් ඒ අය ගත්තා නම් පොඩි ණයවීමකුත් වෙන බව තේරුම් ගන්න ඕන. ඉතින් දැන් එහෙම ගත්තා නම් දැන් කරන්න දෙයක් නැහැ. දැන් යනකොට පොත ආපහු දීලා. ඒ වගේම මේ භාවනාවට ගත්ත පොතක් තියෙනවනේ. මේ කහපාට ලොකු පොතක්. දැන් මේ දෙවෙනි වර තුන්වෙනි වර හෝ එහෙම පසු වරක ආපු කෙනෙකුත් නැවත මේ වරත් අර පොත ගේන්න බැරුව අලුතෙන් මේ පොතක් ගත්තා නම් පොඩි ණයවීමක් වෙනවා. ඉතින් ඒකින් දා දැන් කරන්න දෙයක් නැහැ. ඒ පොත යනකොට ආපහු ලියන මාත්‍යාට දීලා යන්න තව කාට හරි ප්‍රයෝජනෙට ගන්න. එහෙම ගත්තා ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම ගත්තා නම් ඒ පොත ආපහු දීලා යන්න ඕනේ. මොකද තමන් ගාව එක පොතක් තියෙන නිසා මේක තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි ඔවා මේ පින්වතුන්ගේ මුදල් වලින් මේවා සල්ලි දීලා මුද්‍රණය කළ තියෙන එක පොතක් මුද්‍රණය කරන්න රුපියල් 150ක් විතර ගිහිල්ලා තියෙනවා ඔය ලොකු පොත. ඉතින් ඒක නිසා කවුරුත් එහෙම පොත් දෙකක් ගත්තොත් එහෙම පොඩි ණයක් වෙන බව හිතේ තියාගන්න ඕන. ඒ පොත දීලයන්න. අපව දීලයන්න කමන්න දැන් පරිහරණය කළාට භාවිතා කළාට අර පංචස්කන්දය උපාදානය කරගන්න එපා. පරිහරණය කළාට වරදක් නෑ. එතන ඒකත් එහෙම. හොඳයි එනම් කවුරුත් සාධකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියන්න. එත්තාවතාචම්මිහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මිහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මිහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං තු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගම සතන් සමාගමෝ තුයාව නිබ්බාන පත්තියා.